සිතින් ගාථා වෙන ආනන්තරිය සමාධි ඥානෙ. මේ සලායතන නිරෝධයට ගැලපෙන්නේ අයුරු අනුකම්පා කර පහදා දෙන්නේ.
මේ ශාසනයේ තියෙනවා සමාධිය පිළිබඳව හඳුන්වපු විවිධ කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති කියන සමාධි චේතෝ විමුක්ති තුන. එයින් බුදුරජාණන් වහන්සේ නිරන්තරවම කරන අනුශාසනාවක් තියෙනවා, මහණනි, වඩනවා නම් අනිමිත්ත සමාධියම වඩව්. මහණනි, වඩනවා නම් අනිමිත්ත සමාධියම වඩව්, ඒ බොහෝ සුව වෙන දෙන්නේ කියලා. ඒ කියන්නේ සමාධියේ තියෙන නිමිති සහිත සමාධියක් තියෙනවා, නිමිති රහිත අනිමිත්ත සමාධියක් තියෙනවා. අපි කිසියම් කමඨානක නිමිත්තක් අරගෙන ආනාපාන සතියේ වුණත් නිමිත්තක් අරගෙන, අටි සංඥාවේ වුණත් නිමිත්තක් අරගෙන, කසින මණ්ඩලයේ වුණත් නිමිත්තක් අරගෙනයි සමාධිය ලබන්නේ. නිමිත වශයෙන් හෝ යමක් අරගෙන නැත්නම් ඒ උපාදානස්කන්ධය උමයි දුකින් මිදිරෙ නැහැ. හිතන උපාදානයේ තියෙන උපාදානියක් සම්භවයේ තියෙන භවයක් තන් ජාතියේ තියෙන ජාතියක් තන් ජරා මරණ සෝක පරිදේව දුක් දුන්නස් තියෙන ඉවර වෙලා නැහැ. යම් කෙනෙකු අනිමිත්ත සමාධිය වඩනවා නම් අනිමිත්ත සමාධිය කියන්නේ යමක් දෙයක් හැටියට ගන්නෙම නැහැ. අපි ධර්මයේ හැටියට කතා කළ තැන සංඥාවට සංඛාර කරලා යමක් දෙයක් වෙන දැනගැනීමට එනවා. දැනගැනීමට ආපු යම අවස්ථාවකම දැනගැනීම අතහරිනවා. මේ හේතු නිසාට හේතු නිරෝධයෙන් නිරුද්ධ වන්නක් බව දැකීමෙන් නුවණින් මෙනෙහි කරමින් කිසිවක් බාර නොගෙන සියල්ල අත්හරින විට පංච නීවරණ යටපත් වෙලා, පංච නීවරණ දුරු වෙලා ධ්‍යානෙහි පිහිටෙනවා. හැබැයි එහෙම ලබන ධ්‍යානය ඒ ප්‍රථම ධ්‍යානයට එනකොටම ඒ ධ්‍යානයත් එක්කම තමන් ලබලා තියෙන අනාගාමි බව, ආශ්‍රවක්ෂය වෙමිනුයි ඒ ධ්‍යානය ලැබි. අපි නිමිති සහිත සමාධියක නීවරණ විතරයි යටපත් වෙන්නේ, ආශ්‍රව යටපත් වෙන්නේ නැහැ. උපාදාන සහිතයි එතන. නමුත් වෙනෙන සංඥාවට මුලා නොවී මුලා වුණත් ඒ මුලාව ඉක්මනින් දුරු කරමින් අත්හරිනේ හේතුඵල ධර්මතාවයම දකිමින් සිටින්නාද කාම ව්‍යාපාදයට ඉඩ නැහැ, නීවරණයන්ට ඉඩ නැහැ. නීවරණයන්ට අවස්ථාව ඉඩකඩ නොලැබීම තුළ ඒ තුළ ගොඩනැගෙන සමාධිය අනිමිත්ත සමාධිය. මෙන්න මේ සමාධිය තමයි බුදුරජාණන් වහන්සේ විවිධ නාම වලින් විවිධ වචන වලින් හඳුන්වන්නේ. ඉතින් මේ සමාධිය යම් කෙනෙකු වැඩිවොත් ඒක චේතෝ විමුක්ති. මේ ශාසනයේ තියෙනවා පඤ්ඤා විමුක්ති, චේතෝ විමුක්ති කියන ඵල දෙකක්. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ රහත් ඵලය, ප්‍රඥාව විමුක්තිය. චේතෝ විමුක්ති කියන්නේ අනාගාමී බව. ඒ සමාධියට එනකොටම මේක සමන මණ්ඩිකා සූත්‍රය එකක් කියවලා බැලුවොත් හොඳටම පැහැදිලි වෙනවා. ඒ සූත්‍රයේදී ප්‍රථම ධ්‍යානයෙන් අනාගාමී ඵලයත්, ද්විතීයි ධ්‍යානයෙන් රහත් ඵලයත්. ප්‍රථම ධ්‍යානයෙන් එනකොට අකුසලයේ දුරු කරලා තියෙනවා. විච්ඡේව කාමී විච්ඡේව අකුසලයේ. එතකොට අකුසලයේ කාමයේ දුරු කරලේ කාම සංඥාවන් එකම. කාම සංඥාවන් දුරු කළා, කාම විතර්ක දුරු කළා. කාම විතර්ක කාම සංඥා නැති නිසා අකුසලයේ දුරු කළා. දැන් කුසලයේ පිටලා තියෙනවා. ඒ කියන්නේ රූපයෙන් මිදුණු තැනකට ආවා. ඒ තැනට පංචායතනය අතහැරියා. පංචායතනයෙන් ගත්ත අරමුණු මෙනෙහි කිරීමකුත් නැහැ. මෙන්න මේ අවස්ථාව සමනවඩිකා සූත්‍රයේදී ප්‍රථම ධ්‍යානයේ හැටියට දක්වනවා. ඒ ප්‍රථම ධ්‍යානය චේතු විමුක්තියක් හැටියට අනාගාමී ඵලයට පත්වීම හැටියට දක්වනවා. ද්විතීයි ධ්‍යානයේදී කරන්නේ විතක්ක විචාරණ මොක්සම. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කුසල විතර්ක. කුසලයේ ඉතුරු. ඒ දුරු කිරීම සඳහා විතක්ක විචාරයන්ගේ ආදීනව දකිනින් ඒ දාවට අනුව හැසිරීමෙන් පඤ්ඤාවෙන් නාමයෙන්ද මිදෙනවා. රූපෙන් මිදෙනවා, නාමයෙන් මිදෙනවා. නාම රූප දෙකින්ම මිදුනහම කියන උපදෝ භාව විමුක්තිය කියලා. රූපයෙන් විතරක් මිදුනහම කියන පඤ්ඤා විමුක්තිය. එනිසා මේ දේශනාව තුළ ඉන්නේ නිමිති සහිත සමාධියක් නොවඩා හැකෙනම් නිමිති රහිත සමාධියක් ගොඩනගන්න කියදෙක. නමුත් ඒක අද වර්තමානයේ තුළ බොහොම දක්ෂ වීර්ය සම්පන්න කෙනෙකුට කරන්න පුළුවන් බැරි නේ, අමාරුනේ. දහම මෙහි කර කර දහම ස්පර්ශ කරමින් සිටීම තුළම නිවර්ණයටපත් වීමක් වෙනවා. ඉතින් එහෙම නොහැකි අයටයි අපි නියම කරන්නේ සමාධි නිමිත්ත සමාධි කමඨහනකට ඇවිල්ලා ඒ මත හිත පිළිටවලා සිත එකඟ කරලා දෙකී යුතු දහම දකින්න, මුලා කරන දහම මුලා නොවී දැකලා ආශ්‍රවක් සේවව ගන්න කියලා. ඒ නිසා ඒ ගැනීම තමයි තියෙන්නේ.
බුදුන් වහන්සේ උත්තේජ තේජනට දිට්ඨි දෙක ගැන කියලා තියෙනවා. උච්ඡේද දිට්ඨිය, සාස්ත්‍ර දිට්ඨිය. ප්‍රතික්ෂේප කළ බව ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී දැනගන්න ලැබුණා. එසේනම් බුදුන් වහන්සේ වදාළය කියන එක් එක් පුද්ගලයාගේ පිරාත්ම භාවයන් ගැන කියන විස්තරය පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන්න ඉල්ලා සිටිනවා.
මේ උච්ඡේද දෘෂ්ටි, සාස්ත්‍ර දෘෂ්ටියටයි පූර්ව භවයන් ගැන කියන එකටයි මොකක්ද දන්නේ? ඒක සම්බන්ධතාවය මොනවා වගේ අදහසකින්ද දන්නේ මෙයානේ? සාස්වත උච්චේ දෘෂ්ටි දෙක මත තමයි සියලු ආගම් වාද දර්ශන ලෝකෙ කොට නැගුණ දෙසටක් මිත්‍යා දෘෂ්ටි. ওই ටික තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි හැටියට වැටෙන්නේ. සක්කාය දෘෂ්ටිය රූපං අත්තතෝ සමනුපස්සති, වේදනා අත්තතෝ සමනුපස්සති, සංඥා අත්තතෝ සමනුපස්සති, සංඛාරේ අත්තතෝ සමනුපස්සති, විඥානං අත්තතෝ අත්තතෝ සමනුපස්සති කියන මේ දෘෂ්ටි පහ ඔච්චේ දෘෂ්ටියයි. රූපේ මාත්මයි, වේදනා මාත්මයි, සංඥා මාත්මයි, සංඛාරේ මාත්මයි, විඥානේ මාත්මයි කියන තන ඔච්චේ දෘෂ්ටි. රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තානං. ඒ විදිහින් කියවෙන 15 වේදනා පිළිබඳව සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ පිළිබඳව ධර්ම ඒ දෘෂ්ටි 15 සාසත හැටියට මුල් පහ උච්ඡේද හැටියට සාසත උච්ඡේද දෘෂ්ටි වශයෙන් විෂයාකාර දෘෂ්ටිය බෙදලා තියෙනවා. එතකොට මේ ශාසනය තුළ යම් කෙනෙකු එතනට කියන අන්ත දෙක මේ උච්ඡේද සාස්වත කියන දෙකෙන් කියවෙන්නේ යමක් හට ගන්නවා දකිනකොට, යමක් හට ගන්නවා දකිනකොට, හට ගැනීමක් දකින කෙනෙකුට ලෝකේ නැහැ කියන අන්තේ පිටින් බෑ. හට ගැනීම දකින කෙනා නැහැ කියන අන්තේ මිදෙනවා. හටගත් දේ හටගත්තනම නිරුද්ධ වෙලා යනවා දකින්නවනම් තියෙනවා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා සාස්වත උච්චේ දෘෂ්ටි දෙක බිඳින්න තමයි මේ උදේවැය ඥාණයෙන් කරන්නේ. උද්‍යප්ප ඥාණයෙන් කරන්නේ මේ දුස්ති දෙක බිඳීම. උද්‍යප්ප ඥාණයේදී ඇති වෙනවා දකිනවා මෙන්න මේ හේතු ගැටීම නිසා යා ඵල ධර්මය හට ගන්නවා දකිනවා. එතකොට ලෝකේ හට ගැනීම මෙහෙම වෙනවා. හටගත් දේ හටගත් වෙනව හේතුන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා දකිනවා. මේ දෙවෙත් දකින්න කෙනා තියෙනවා හෝ නැහැ කියන දෙයක් නැහැ. හටගත් ධර්මිය හටගත් වෙන නිරුද්ධ වූ බවමයි දකින්න නොවන දකින්න අවබෝධය වෙන්නේ. සමහරවිට පූර්වභවයන් ගැන කියන තැන එන්නේ ඉතින් නිරුද්ධ නම් අතීතයේ සම්බන්ධයක් නැත්තම් එහෙනම් කොහොමද පූර්වභවයන් ගැන කතා කරන්නේ කියන එක. නමුත් මේ දහම ඇත්ත ඇතිසතියේ නොදක්නේද? නොදකිනාතුරු අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංඛාර සංඛාපත්තෙන් විඥාන විඥාන ප්‍රත්‍යෙන් ආරූප නාරූපත්‍යෙන් සලආයතන සලආයතන ප්‍රත්‍යෙන් විඥාන විඥාන ප්‍රත්‍යෙන් නාම රූප නාම රූපත්‍යෙන් පස්ස ප්‍රත්‍යෙන් වේදනා වේදනා ප්‍රත්‍යෙන් තණ්හා තණ්හා ප්‍රත්‍යෙන් උපාදාන උපාදාන ප්‍රත්‍යෙන් භවය භව ප්‍රත්‍යෙන් ජාති ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ මේ ආදී සසර ප්‍රවැත්ම තියෙනවා. ඒ අවිද්‍යා සංඛාරිය පවතින තා. එතකොට අද ඇත්ත ඇති සැටියෙන් දැකලා යම් කෙනෙකුට අතීතය මෙහෙ කරන්න පුළුවන් මේ අවිද්‍යා සංඛාරය නිසා නේද මේ සංසාරේ මේ ස්කන්ධයන්ගේ පැවැත්ම තිබුණේ. මේක පෙර භවය සිහි කරනවා කෙලවර බලනවා පෙර මරණ මොහොතේ මේ අවිද්‍යා සංඛාරයෙන් මුලාවට පත් වෙච්ච නිසා දැන් මේ භවේ හටගත්තා මෙතන හටගත්තා. ඊළඟ ජීවිතේ කොහොමද හටගත්තේ? ඒ පෙනෙන්නේ අවිද්‍යා සංඛාරයේ ස්ථන හේතු වෙලා මේ ප්‍රතිසන්දිය පෙර භවය හටගත්තා. මේ විදිහෙන් හොයන හොයන කල්ප ගණනක් ඇතර බලාගෙන ගියත් අවිද්‍යා සංඛාරය නිසාම තෘෂ්ණාව නිසාම අවිද්‍යා තෘෂ්ණාව නිසාම සසර ගොඩ නිගුණ බව දකිනවා. ඉතින් යම් කෙනෙකු දැන් ඇත්තෙන් සැටියෙන් දැක්කොත් මෙතන සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටි සංකල්පයක් මිස අවිද්‍යාව නිසාම ඇත්තෙන් සැටියෙන් නොදැනීම නිසා ඇති කරගත්ත මුලාවක් මිස ඇති ධර්මතාවය කුමක්ද කියලා හඳුනාගත්ත කෙනාට අතීතයේ හිටියද අනාගතයේ යනවාද කියන කතාවේ දෙන්නේ නැහැ. අතීතයේ පිළිබඳව පුබේන ආසාරසත් ඥානයකින් නුවණින් නුවණ වඩපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා මෙනි කට බලන්න කොහොමද මේ සසර ගමන ආවේ. එතකොට සසර ගමන මේ ස්කන්ධයන්ගේ පැවැත්ම හිනාලනෝනේ මේ අවිද්‍යා සංඛාරයෙන් කියන දැනුම තමයි ත්‍රිවිද්‍යා ඥාන හැටියට ලබන්නේ. නිසා සමහරලාට ඒ ප්‍රශ්නේ අහන්නේ නැත්තේ සසත උච්චේ දෘෂ්ටි දෙකෙන් මිදෙන්න කෙනෙකුට කොහොමද එනම් අතීතයේ සිහි කරන්න කියන එක. අතීතයේ සිහි කරනවා කියන තැන එතකොට නම පෙරත් හිටියා අතීතයේ හිටියා මේ පුද්ගල භාවයෙන් දකිනවා නෙමෙයි පුද්ගල සංකල්පයෙන් බැඳුණු මේ පැවැත්ම පැවතුනේ මෙන්න මේ හේතු නිසා නේද කියන හේතුඵල ධර්මතාවයක්මයි අතීතයේ සිහි කරන්නේ. දැන් මේ ඇත්ත ඇති සැටිය නොදැක්කොත් දැන් ඇති කරගන්න මේ අවිද්‍යා සංඛාරය නිසා අනාගතේ හට ගන්නව නේද කෙලවරක් නැතුව. අනාගතයේ සසර පැවැත්ම දකින්නත් නැති පැවැත්ම දකින්නත් අවිද්‍යා සංඛාරයෙන් නිසා අවිද්‍යා තෘෂ්ණාව නිසා. දැන් අවිද්‍යා තෘෂ්ණාවන් නිරුද්ධ කරා නම් දැන් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයයි සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධයයි විඥාන නිරෝධයෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ සෝක පරිදේව ආදී සියලු දුක් නිරෝධයි කියලා දකින්න. මේ ඇත්ත නොදැක්ක නිසා නේද මේ සංසාරය ආරුදාර දේශනා කරන්නේ. අනවතග්ගෝ යම් බික්ක වේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජානි වරණානං තණ්හා සංයෝජනානං සන්දාවිතං සංසාරිතං මමං චේව තුම්මාකංච මහණනි මමත් නුඹලා මේ ඉමත් කොනක් නොපෙවෙන සංසාරේ අවිද්‍යා අවිද්‍යා නීවරණාන අවිද්‍යා නීවරණයෙන් වෙහිලා තණ්හා සංයෝජන. තණ්හා සංයෝජනෙන් වැඳිලා සංධාවිතං සංසාරිතං මවං චේතං සත. නුඹලත් මමත් බොහොම සංසාරේ දිව්වා හැවිද්දා කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට මේ සසර ගමනක් වෙනවා. දැන් අපි පුද්ගලයේ ආත්මයේ සත්‍යයයි මමයි කියන මද්දමේ ඉන්නවනම් පරිලෝකයට යන්නේකුත් ඉන්නපැයි. මෙතන සත්පුද්ගලාත්මභාවය මොකද්ද කියලා හඳුනගත්තොත් මෙතනත් සත්‍යයක් නිවන කල යන්නත් සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ. මෙතනදී රූපේ සත්‍යයද රූපේ මමද, වේදනාව සත්‍යයද වේදනාව මමද, සංඥාව සත්‍යයද සංඥාව මමද, සංඛාරයේ විඥානයේ සත්‍යයද මමද කියලා ඔයාලා බලපිටිනකොට මේ ස්කන්ධ ටික සත්පුද්ගල භාවයෙන් හමු වෙන්නේ නැහැ. එතකොට ස්කන්ධත් සත්පුද්ගල නොවේ නම් ස්කන්ධ වලින් බැහැරව සත්පුද්ගලයක් ඉන්නවද? මේක බැහැරව හොයාගන්න හම්බෙන්නේ නැහැ. ස්කන්ධ තුලත් නැහැ. ස්කන්ධයෙන් බැහැරවත් නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ අපි වාඩි වෙලා ඉන්න උපකරණයට කියන පුටුව කියලා. පුටුව. දැන් අපි අත දික් කරලා කියන මේ පුටුව කියලා. දැන් අපි හෙව්වොත් පුටුව මොකද්ද කියලා? මේ කකුලද පුටුව. මේ කකුලද පුටුව. අනිත් කකුලද පුටුව. අනිත් කකුලද පුටුව. මේ ඇඳද පුටුව. වෙන වෙනම අපි විමසලා හෙව්වොත් කො පුටුව කොයි එකද කියලා? පුටුවක් හම්බ වෙනවද? නැහැ. එතකොට පුටුවක් නැහැ කිව්වොත් හරිද? එහෙනම් පුටුව කියන්නේ මොකද? ඔක්කොටම පුටුව කියන්නේ. හොඳයි, දැන් ඇත්තටම අපි බලමුකෝ. දැන් මේ කකුලත් පුටුව නෙමෙයි, අර කකුලත් පුටුව නෙමෙයි, යහ කකුලත් පුටුව නෙමෙයි, යහ කකුලත් පුටුව නෙමෙයි, කකුල හතරම පුටුව නෙමෙයි. මේ උඩ තට්ටුවත් පුටුව නෙමෙයි. එහෙනම් කෙනෙකුට ඔය වගේම තමයි උත්තරේ එන්නේ, ඔක්කොම පුටුව. අපි හිතමු දැන් මේ පුටුව මේ ඔක්කොම අවයව ටික පුටුව නම් මේ අවයව ටික අපි මිටියක් බඳිනවා. කිසිම කැලලක්වත් එන කැලලක්වත් අඩු කරන්නේ නැතුව මිටියක් බඳිනවා. දැන් අවයව ටික ඔක්කොම තියෙනවනේ. ඒකට කියනවද පුටුව කියලා? එහෙනම් ඉතින් අවයව ටික පුටුව නම් එතන අඩුවක් නැතුව තියෙනවනේ. එහෙනම් අපි පුටුව කියන්නේ මොකද? ඒක තමයි දකින්නවා දැන්. දැන් මෙතන තියෙනවා අවයව ටික. දී කැල් ටිකක් මෙතන තියෙන්නේ අවයව ටික. දැන් පුටුව කියන්නේ නමක් නේ. පුටුව කියන්නේ මේ භෞතික මේ වස්තුවට කියන නම. හැබැයි අපිට පුටුවක් නමත් අවයව ටිකක් නමත් කියන දෙකම එකක් වෙලා. නමත් රූපයක් දෙකම එකක්. මේ පුටුවමයි. අපි හිමනේ කතා කරන්නේ මේ පුටුවමයි. එතකොට පුටුවයි නමයි කියන දෙකම එකක්. රූපං අත්ත්වෝ සමනුපස්සති. රූපේම ආත්මය වෙන අවයව ටිකම පුටුව වෙලා අපිට. එහෙම නැත්තම් අපි ඉන්නවද? පුටුව අවයව සහිතයි. පුටුව කියන්නේ අවයව සහිත දෙයක්. ඊළඟට දෘෂ්ටියක් තියෙනවා. අවයව තුලයි පුටුව තියෙන්නේ. ඊළඟට එක පුටුව තුලයි අවයව තියෙන්නේ. මේක තමයි සක්කාය දෘෂ්ටිය. දැන් අපි ඉන්නේ මේක තමයි. දැන් අපි හිතන්නකෝ අපි ගෙදර කෙනෙක් ජීවත් වෙලා ඉන්නකම් අපි අම්මා අම්මා කියන තාත්තා කියනවා. හිතන්න දැන් අපි අම්මා කිව්වා තාත්තා කිව්වා යමකට. උක මිය ගියා යම් දවසක. දැන් පෙට්ටියක තැන්පත් කරලා තියෙනවා. අපි මොකද්ද කියන්නේ ඒකට? අම්මගේ නිනිය. අම්මගේ නිනිය. දැන් අම්මා නෙමෙයි දැන්. මෙතෙක්කල් අම්මා කිව්වේ මොකද? මෙතෙක්කල් අම්මා කිව්වේ ඔය රූපේටනේ. දැන් කියනවා අම්මගේ නිනිය. ඒ කියන්නේ මේක ඇතුලේ ඉඳලා තියෙනවා අම්මා. දැන් පිටවලා ගිහිල්ලා. දැන් මේ රූපේ තුල අම්මා සිටියේ කියන දෘෂ්ටිය අපි ඉඳලා තියෙනවා. දැන් මෙතෙක් කාලයක් රූපේ මාම්මා කියලා හිතාගෙන ඉඳලා දැන් දෘෂ්ටිය මාරු වෙලා තියෙනවා. රූපේ නෙමෙයි අම්මා, අම්මා ඇතුලේ හිටියේ. දැන් අම්මා පරලොවට ගිහිල්ලා. දැන් රූපේ තුල අම්මා හිටියා කියන අදහස තියෙනවා. අපි කතා කරන විවාහය තුල මේවා තමයි සක්කාය දෘෂ්ටි කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒක තමයි. අපි සාමාන්‍ය ජීවිතයේ මේ කතා බහ කරන විවාහාරය තුල විමසලා බැලුවොත් මේ දෘෂ්ටිවාද යෙදිලා තියෙනවා. ඒ විදිහෙන් අපි පුටුව තුල රූපය තියෙනවා, අවයව තුල පුටුව තියෙනවා, පුටුව තුල අවයව තියෙනවා, අවයව සහිතයි පුටුව, අවයවත් පුටුව දෙකම එකක් කියලා. මෙන්න මේ සතරවා දෘෂ්ටියෙන් එකක අපි පිළිතරයි. යම් දවසක අපි හඳුනාගත්තොත් අවයව අනෙකක්, පුටුව යන නම අනෙකක්, මේ දෙක එකතු වෙන්නේ කොහොමද කියලා, ඇහැට රූපේ ගැටිලා විඤ්ඤාණයෙන් ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙලා කරන සංඛාරයේ පුටුව අපිට හමු වෙන්න හේතුව. එතකොට පුටුව අපිට හම්බ වෙන්නේ බාහිරේ භෞතිකය නෙමෙයි. පුටුව තියෙන්නේ කොහෙද? ඇතුලේ. අපි ළඟයි පුටුව කියන අද පුටුව කියන අදහසක් නේ. පුටුව කියන අදහස මේ භෞතිකයට අයිතිද? නෝ දැනට අපිට පුටුව කියන අදහසයි පුටුවයි අවයවට දෙකම එකතු වෙලා යම් දවසක මෙන්න මේ දෙක වෙන් කරන්න පුළුවන් වෙච්ච දවසට අපි මෙදෙනවා. දැන් අපට ඇහෙට ගැටෙන රූපය, ඇහෙට ගැටෙන රූපය නිසා අපි දකින්නේ මොකද්ද කියලා අපි කතා කරන්නේ. මෙතනත් එන්නම නැති මේක ඇහෙට ගැටෙනකොට අපට පේන්නේ තව තැනක් නේ. අපි රූපය ඡායාවයි හඳුනගන්න බැරිව මේකට පුටුව කියන සම්මතය දෙනවා. එතකොට අන්න ලෝක සම්මතය මේ ශාසනය පිළිගන්නවා. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. එයින් ලෝක සම්මුති ලෝක ප්‍රවත්නදී ලෝකයේ තුල පිළිගන්නවා. නමුත් පරමාර්ථයට යනකොට සම්පූර්ණයෙන්ම සම්මතයෙන් මිදීමමයි පරමාර්ථයෙන් නිවන වෙන්නේ. ඒ නිසා ලෝකයේ තුල තියෙන මේ දැනගැනීම සියල්ලම යම් දවසක සංඛාර ලෝකයක් බව, සිතින්ම හදාගත්ත ලෝකයක් බව අපට අත්දකින්න වෙනවා. දැන් මේ පුටුව කියලා ගත්ත තැනත්, මේසෙ කියලා ගන්න තැනත්, ඇඳ කියලා ගන්න තැනත් තියෙන එකම දේ මොනවද? දෙතුන් පළේම තියෙන සතර මහා ධාතුමයි. වෙනස මොකක්ද තියෙන්නේ? හැඩය විතරයි. අපි අර උපමාවක් අරගෙන පෙන්නන මෙටි ගුලියක්, මැටි ගුලියක් අරගෙන පෙන්වුවාම මේකට ලන්සුවක් ඉදිරිපත් කරන්න කියලා කවුරුවත් මේක ඉල්ලන්නේ නැහැ. වටිනාකමක් නැහැ. හැබැයි දැන් මේ මැටි පිටම අපි වෙන ආකෘතියකට හරවනවා. ඔන්න දැන් පේනවා හාවෙක. වෙන කිසි දෙයක් නැහැ. දැන් මැටි ටික විතරයි තියෙන්නේ මෙතන. දැන් ඉස්සෙල්ලා ගුලියක් හැටියට තිබුණා. දැන් ටිකක් පෙනෙන ස්වරූපය වෙනස් වෙලා තියෙනවා. දැන් මොකද කියන්නේ? මැටි ඉල්ලපු නැති අය හාව ඉල්ලනවා. දැන් හාව කියපු තැනත් මැටි කියපු තැනත් තිබුණේ මොනවද? මැටිමයි දෙපළේම තිබුණේ. නමුත් දැන් වෙනස මොකද්ද? හැදේ පෙනෙන ස්වභාවය විතරයි වෙනස්. ඔය මැටි කුලියෙම අපි තව ටිකක් වෙනස් කරලා හදනවා. ඇදලියක් නැහැ, බිලියක් කරලා. මැටිමයි තියෙන්නේ, හැඩය වෙනස්. ඔය මැටි කුලියෙම අපි ප්‍රතිමාවක් හදනවා. දැන් අර ඊටත් වඩා වටින වඳින්න පුදන වස්තුව. හැබැයි මේ හැම දැනකම තිබුණ එකම දේ මොකද්ද? මෙටි. වෙනස උනේ පේන ස්වභාවයේද? අපි දැන් මේ භෞතික ලෝකයේ යන්තාක් දෙය නම් භෞතික වශයෙන් මේ හැම දෙයක්ම තියෙන්නේ ධාතු. මේකෙත් තියෙන, අරකෙත් තියෙන, අනිත්‍යනත් තියෙන, කොයිකෙත් තියෙන්නේ ධාතු, සතර මහා ධාතු. වෙනස තියෙන්නේ මොකද්ද? හැබැයි විතරයි. හැඩය කියන්නේ හිතට වැරෙන පේන ස්වභාවය. දැන් බලන්න මෙටි වලට ඉල්ලුමක් නැති අපි ඒක හැඩේ ආකෘතිය වෙනස් වෙනකොට අපිට වටිනාකමක් උඩ නැගුණා. ඒක තණ්හාවක් උඩ නැගුණා. ඒක කැඩිලා බිඳලා යනකොට හඬා වැළ පෙන්නත් උනා. මෙටි පිට බිම වැටලා ගියාට කවුරුවත් තනන්නේ නැහැ. දැන් මෙටි කියන නම ඉවත් වෙලා එතනට හාව කියන නම දැම්මම හාව බිම වැටුනහම අඬනවා. දැන් හාවකේ පුතනත් මැටිගේ පුතනත් දෙතරම තියෙන්නේ එකම ධාතුවන. අපි ධාතුව ධාතු හැටියට දැක්කොත් මැටි මැටියට හැටියට දැක්කොත් එතරම් මෙතරම් දෙකලම තියෙන්නේ මැටිමයි කියලා දැක්කොත් අපිට වටිනාකමක් නැහැ, තණ්හාවක් ආසාවක් නැහැ. මේ දෙකම බිම වැටුණට අපිට අමුතු අමාරුවක් නැහැ. හැබැයි අපි මූල ධාතුව මුල ස්වභාවය නොදැන පෙනෙන ස්වභාවයෙන් තමයි ලෝකයට ඇලුම් කරලා තියෙන්නේ. ලෝකේ අල්ලගෙන තියෙන්නේ පෙනෙන ස්වභාවයටයි රැවටිලා තියෙන්නේ. ඒ පෙනෙන ස්වභාවය කියන එක හිතට මැවෙන එක. ඒ මැවෙන සංඥාව සටහන තුලයි අපි රැවටිලා තියෙන්නේ කියලා ඇත්ත හඳුනගත්ත දවසට අපිට මේ ලෝකේ මොන මොන විදිහේ නිර්මාණ කරලා තිබුණත් මේ හැමතැනම තියෙන්නේ නැටි නේද කියලා වෙනවා වගේ මොන විදිහේ හැඩ ආකෘති වලින් තිබුණත් ඒකත් ධාතුව, මේකත් ධාතුව, අතනත් ධාතුව, මෙතනත් ධාතුව, හැමතැනම ධාතුව කියලා තමයි මේ ධාතුවේ වටිනාකමක් දැනෙන්නේ. අපි ලෝකයෙන් මිදෙනවා, රූපයෙන් මිදෙනවා මේ අත දැනගත්තා.
මේ දැන් අපි භාවනාවෙන් දානෙට එන්නේ කල්පනාව. මහා සංඝරත්නයට පූජා කළ දානය සාංගික කිරීමෙන් පසු ඉතිරිවන ආහාර ගියම් පාවිච්චි කර ගැනීම සුදුසුද? ඒක ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ කාරණා පළවෙනි කේකයි. වියස්ථාන ලැබිය යුතු සීනි තේකොළ වැනි අතිරික්ත ආහාර පාන ගියම් පාවිච්චි කර ගැනීම සුදුසුද? තුන්වෙනි කේකම බෝධි පූජාවක් වැනි ආගමික කටයුත්තක් අවසානයේ ගියම් උදෙසා වෙලාවේ පන්සලේ සංග්‍රහ පැවැත්වීම යෝග්‍යද?
සංඝ සත්තු දෙයක් සංඝයාට පූජා කරලා නැවත ඒක ගිහියන් පරිහරණය කිරීම නුසුදුසුයි. හැබැයි ඒකට ඉඩක් තියෙනවා. සංඝයාට ආහාරයක් යමක් පූජා කළාම සංඝයාට ඒ ආහාරය පිළිබඳව අයිතිය තියෙන්නේ ඉරවරට යනකම් විතරයි. ඉර හැරෙනකම් විතරයි. ඊට පස්සේ ඉබේම ආහාරය පිළිබඳව තිබුණු අයිතිය අතහැරෙනවා. ඊට පස්සේ හැබැයි ඒ ආහාරයේ අයිති වෙන්නේ දුන් දායකයාට නෙමෙයි. ඒතර කැපකරුවෙක් ඉන්නවා නම් කැපකරුවටයි අයිති. ඊළඟට කැපකරුවට හෝ සාමණේර කියන දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ආහාර අතුරින් මහා සංඝයාට යමක් පසුබිමට පිළිගන්වන්නට සුදුසු දෙයක් නැත්නම් අරන් තියන්න. නරක් නොවන දෙයක් තියෙනවනම් අරන් තියන්න පුළුවන් සාමණේරයාටයි දිහි කැපකරුවට විතරයි. උපසම්පදා භික්ෂුවට බෑ. සාමණේර භික්ෂුවකට පුළුවන්, කැපකරුවට පුළුවන් ඒ ඉන්දියක් අරන් තියන්න. ඉතුරු වෙන දෙයක් සාමණේර ළමකට හෝ කැපකරුවෙකුට පුළුවන් තමන්ගේ පරිහරණයට යමක් අරගෙන ඉතුරු දේ ඉවත යනවා නම් කැමති කෙනෙකුට ඒ දේ පරිහරණය කරන්න දෙන්න. දැන් මේ වගේ තැන්වල, මේ වගේ රටවල්වල කැපකරුවනේ නිසා දානි ගෙනල්ලා තියලා දානි පිළිගන්වලා බෙදලා කාලය ඉවර වෙනකම්, ඒ කියන්නේ 12 පහු වෙනකම් දැන් මෙහි වෙලා නැතිනම් එක වෙනකන් තියාගන්න පුළුවන්. එතෙක් සංඝයාක් නමක් වැඩියොත් අහම්බෙන් හරි මේක සංඝයාට අයිති දෙයක් තාම අයිතිය තියෙනවා. ඊට කලින් අපි පරිහරණය කළ සංගසන්තක දෙයක් අපි පරිහරණය කළා කියන වරදට වැටෙනවා. මේ 12 කාලව ඉවර වෙනකන් ඒක ඒ ආකාරයෙන් පවතිනම තවත් සංඝයා වහන්සේනම වැඩියෝ පරිහරණය කරන්න. නොවැඩියෝ ඊළඟට දානගෙන යපුවාට පුළුවන්කම තියෙනවා. හෙට දිනට පිළිගන්නන්නට පුළුවන් යමක් සිදුවක් ඇත්නම් නරක් නොවන දෙයක් ඇත්නම් දැනපත් කරන්න පුළුවන්. මතු ප්‍රයෝජන කරන සංඝයාට ක්ලියර් කරපු දේවල්නේ. ඊටත් අතරේක දෙයක් තියෙනවා නම් මේ වෙලාව ඉක්මවා ගියාට පස්සේ තව කෙනෙකුගේ පරිහරණයට ගත්තට දෝෂයක් නැහැ. ඉතින් පුළුවන් තරම් සංඝසතු දානයක් පිළියෙල කරන වෙලාවේදී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණයට ගැලපෙන තරමට පිළියෙල කරගන්නවා නම් වඩාත් හොඳයි. ඒ එන පිරිසට හා තමන්ට අවශ්‍ය ආහාර වෙනම දානයට අතිරේකව දානය පිළියෙල කරන එකත් එක්කම තමන්ගේ ආහාර ටිකත් සමානව පිළියෙල කරගත්තොත් එක හැදීම එතන තියෙන දාන සහායක බව. තමන් කන ප්‍රමාණයෙන්මයි සංඝයාට දීලා තියෙන බුදුමහමුත් මහ සංඝරත්නයට දීලා තියෙන එතන දාන සහායක. අපි දන් දෙන්න ඕන දාන පතිත්වයෙන්. අපි කනවට වඩා රසවත්ව ප්‍රණීතව වෙනම උතුම්ව ඒක පිළියෙල කරලා දෙන්න පුළුවන්. මොකද අපි ඒ දෙනවා කියනකොට පන්සලේ හාමුදුරුවෝ කියන අදහස නෙමෙයි සරියුත් මුගලන් ආදී මහා සංඝරත්නයටයි කියන අවබෝධයෙන් ඉල් කරනකොට ඒක කරන්න අමාරු නෑ. එතකොට අපි දන්නවා අපේ ගෙවල් වල මතක ඇති අම්මලා වෙනම දානෙ වෙනවල හෙලි වලන් ටික පාව වෙනවා. ඒක වෙන දෙයකට ගන්නෙ නෑ. දානෙ උයලා භාජන වල රස කරගෙන අපි ලෙවකයි කියලා දුම උඩින් ඈටින් තියලා යන්නේ හොදන්නේත් නෑ. ඒ ඉඳුල් ටිකවත් සතෙකුට කන්න වෙන නිසා දානෙ ගෙනල්ලා අපව ඇවිල්ලා තමයි වලන් ටික පාව හොදන්නේ ඉස්සර. ඒ සතෙකුටවත් ඒ දානෙට බුදුබවක් මහා සංඝරත්නයෙන් නොදී ඉඳුල් කරන්න හොඳ නැහැ කියන හැඟීමෙන් තමයි අපේ පැරණි අම්මලා කටයුතු කළේ. ඒ නිසා ඉතින් අපි ලංකාවේ මේ අතරටක ඉන්නේ මේ පරිසරය තුළ බොහෝ වෙලාවට අපි දක්නවා ගෙදර සමූහයක් ඥාතීන් විසින් එකතු කරගෙන සංග්‍රහ කරන්න බෑ. පන්සලේ සඳහා යොදා ගන්නවා. ඒ නිසා ඒ ඥාති සංග්‍රහයත් හොඳයි. ඒකත් ධර්මයක්. ඥාතකාම සංග්‍රහෝ ඊතම්මංගල උත්තම. එතකොට ඒ සංග්‍රහය කරනවා නම් ඒකට වෙනම පිළියෙල කරගන්නට ඕන. දානෙත් පිළියෙල කරන එක වෙනම පිළියෙල කරන්න ඕන. දෙක සමාන කරගත යුතුනේ. ඊළඟට ගිහින් උදෙසා ඒ කරන සංග්‍රහයක් කළාට කමක් නෑ. හැබැයි ස්ථානීය තුල කිලුටක් අපවිත්‍රතාවයක් නොවෙන්න වගේ බලාපොරොත්තු අපි දැන් මේ භූමියත් අපි දැනගන්න ඕන සංගතන්තක භූමියක්. ඒ භූමිය අපි කෙලසලා කිලුටු කරලා ගියොත් අපි සංගතන්තක දෙයක් කිලුටු කිරීමේ අපසලේ අපට අයිති වෙනවා. එහෙම නොවෙන්න ප්‍රවේශමෙන් ඒතෙන් නැවත පිළිසිදු කරලා එහෙම ගියොත් කමක් නැහැ. බෝධි පූජාව තියෙන වෙලාව වුණත් එහෙම සංග්‍රහයක් කරාට කමක් නැහැ. හැබැයි අර වගකීම ඇතිව ඊළඟට ඔබේ දෙවෙනි ප්‍රශ්නය මොකද්ද තිබුණේ?
ඒක තමයි සීනි තේකොළ වෙන අතිරික්ත ආහාර
පාන. සීනි තේකොළ වගේ ඒවා නම් නරක වෙන ඒවා නෙමෙයි. නරක වෙන ඒවා නෙමෙයි. මොකද අපි දන්නේ නැහැ මේ සීනි තේකොළට මහා සංඝරත්නය උදෙසා පූජා වේවා කියන හැඟීමකින් යම් කෙනෙකු පූජා කරලා තිබුණොත් ඒ ටිකේ අයිතිය මහා සංඝරත්නයට. ඒක අයිතිය පෞද්ගලිකව හඳුනන පූජා කරපු දෙයක් පරිහරණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා හාමුදුරුවන්ට අද ලොකු අගකීමක් තියෙනවා. හාමුදුරුව තෝරන්න වෙනවා සංඝිකව ලැබෙන දෙයයි පෞද්ගලිකව ලැබෙන දෙයයි. ගිහි අයගේ පරිහරණය සඳහා යමක් වෙන් කරලා තියෙනවනම් ඒක තමන්ට පෞද්ගලිකව ලැබිච්ච දෙයක්. ඒ අයගේ අවශ්‍යතාවයන් සඳහා යෙදෙව්වට කමන්නේ හාමුදුරුවන්ට ලොකු අගකීමක් තියෙන දායකයව සංඝ සතු දෙයින් වළක්වන එක. ඒක හාමුදුරුවන්ට දෙන යුතුකමක් වගකීමක් දායකයා පිළිබඳ. එතකොට හාමුදුරුවෝත් ඒ වගකීම දරාගෙන සංඝ සන්තකවල වෙච්ච දේවල් මිනිසුන්ට කන්න තියන්න හොඳ නෑ කියන, ඒක භයානකයි බරපතලයි කියන කරුණාව ඇතිව ඒක වෙන් කරලා තියන්න ඕන. මේ ටික කෑවට කමන්නේ ළමයෙක් වුණත් කියන ඒක තමයි ටිකක් එලිමහලේ තියලා කියන්න. එනිසා පුළුවන් තරම් සංඝ සතු දෙයින් අපි වෙන වෙන එක කොහොම වටිනා.
ස්වාමීන් වහන්සේ හාමුදුරුවන්ට පිළිගන්න ආය හාමුදුරුව අපස්සට වනදලි වෙලා පිළිගත් දෙයක් ඔබ පිළිගන්න කැපද? මේ හාමුදුරුවන්ට පිළිගන්න නෑ. හාමුදුරුව එක පිළිගන්නේ ආය අපිට පිළිගන්න
ඕනේ. මේ වගේ හාමුදුරුවෝ දැන් මට පෞද්ගලිකව යමක් පිළිගන්නලා මම මට පුළුවන් දේ පරිශ්‍රණය කරලා මට මේ ප්‍රමාණවත් කියලා මට අපහු දෙන්න පුළුවන්. හැබැයි ඒක මට පෞද්ගලිකව දුන්නා නම් දැන් අපේ දැන් ධායකයා සතුනේ තියෙන්නේ සංඝයාට දෙනවද පෞද්ගලික දෙනවද කියන කාරණාව. ඔබ පිළියෙල කළේ පරිත්‍යාග කළේ සංඝ කියන සමූහයට නම් ඒ සංඝයාට දුන්න දේ මටවත් අයිතියක් නැහැ. ඒක එහාට මෙහාට කරන්නේ. මොකද මට ලැබිච්ච කන්නේ මේක. මට ලැබිච්ච දෙයක් නෙවෙයි ඒක සංඝයාට ලැබිච්ච දෙයක්. එතකොට සංඝයාට ලැබිච්ච දෙයක් මට තනි කැමැත්තට තීරණය කරන්න බෑ. සංඝසතු දෙයක් පෞද්ගලිකව අයිතියට ගන්න පස්නමකදී අනුමැතියක් ඕන වෙනේට අනුව. පස්නමකදී අනුමැතියක් ඕන මම පෞද්ගලිකව පරිහරණයකට යොදා ගන්න. මොකද මේ ශාසනයේ තියෙනවා සංඝිකව ලැබෙන දේ බෙදා ගන්නවා සංඝලාභය බෙදෙනවා කියලා. එන්න පිරිස බෙදා ගන්න. බෙදා ගන්න විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මයට අනුව පෞද්ගලිකව එක බෙදාගත්තට පස්සේ මට අයිති එකක්. මට පුළුවන් කැමති කෙනෙකුට කැමති දෙයක් දෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම බෙදා ගැනීමක් අනුමැතියක් නැතුව වික්ෂුන් වහන්සේ නමකට විනයානුකූලව අයිතියක් නැහැ සංඝසතු දෙයක්. තව කෙනෙකුට ගහක පොළක ගෙඩියක් වත් දෙන්න. ඉතින් හැබැයි ඒක ඔබ සංගසතුව නෙමෙයි හාමුදුරුවෝ දෙසා පූජා කරනවා කියන අදහසින් තියනවා නේද? හාමුදුරුවෝ කැමති දේ පරිගණනය කළා අපේ නැවත බාර දුන්නට ඒක වරදක් නෙමෙයි.
සාමිනන්ත මේ වගේ රටවල දැන් අපි සංගීත දානයක් දෙනකොට ඔබ වහන්සේ විතරක් පිළිල කරන දෙනකොට දැන් ඒ ඉතිරි වෙන ඒ අපි මේ මෙහි සතුත් නැහැ නේද? දින්නේ කර දැන්
පාඩු. ඔව් ඒක තමයි මම කිව්වේ ප්‍රමාණය දැනගෙන පිළිල කරනවා නම් වඩාත් හොඳයි කියලා. දැන් අපි දන්නවනේ නිශ්චිතව දැන් ලංකාවේ නම් ආවුරුරු වැඩි වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. දැන් මෙහෙ දන්නවා උගරිම දැන් ඕක්ලන් අනිත් පන්තිල ඉන්න ආවුරුවාත් මෙහෙ ආවුරුවාත් දෙගොල්ලෝ මේක තුනත් මෙච්චරයි ඉන්නේ කියලා. ඒ නිසා අපිට ප්‍රමාණය පිළියෙල කරන්න පුළුවන්.
අම්මිකම වලදී පිළියෙල කළා ආවුරුවලට මුලින් අස් කරලා අනිත් කට්ටියට වෙනවද දුන්න එක වැරදිද?
නෑ
මම වාද
පිළිල කරන මොහොතේ හම්දුරට පිළිගන්නේ නැහැ. මෙහෙමයි දැන් අපේ දාණය කරන තැන නෙමෙයි දානයක් දෙන්න ඕන කියපු තැන ඉඳලා දාණයට උපකරණ පිළියෙල කරගන්න සොයා ගන්න මාකට් එකෙන් බඩු ටික ගන්න තැන ඉඳලාම ඒ හැම තැනකදීම සංගුණයේ සිහි කරන මේක කරන්නේ අපි උයන්නත් ඕන මේක සංවිහා උදෙසාමයි කියන අවබෝධය. ඒක සංවිහාටත් මටත් අපි දෙගොල්ලන්ටමයි කියලා හිතාගත්තොත් සංවිහා තමන් හා සමාන කරගත්තා වෙනවා. හැබැයි මේක එකක් තියෙනවා. දැන් අපි පෞද්ගලිකව යමක් පූජා කරන වෙලාවේ අපිට පුළුවන් බෙදාගත්ත දේ ප්‍රථම භාගයේ පූජා. දැන් අපි බෙදලා දාන්නේ කියලා බුද්ධ පූජාව බෙදන්නේ පළවෙනි ටික පළවෙනි ප්‍රථම භාග සමාලාර පන්සලට ගිය දානෙට ඒක එහෙම කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ සංඝ සතුව දානයක් දෙන වෙලාවේ පුළුවන් තරම් හැම දෙයක්ම සංගීත දානයකදී අපි සරියුත්තර උගලංගා වඳුරු කියන නුවණ අවබෝධය අත්හැර මේ පිළියෙල කරන්නේ මහන්සියලාටයි කියන. එතකොට මේ හැලිය පිටින්ම දැන් සංගසතු කියලා අපෝ විනේ වාක්‍යයක් නොකියුවට මේක සංගසන්තක දෙපලක් වෙනවා එතන ඉඳලා. ඒ බඳු තැනක පිටලා අපිට මේ වැඩේ කරන්න පුළුවන් නම් තමයි ඒක හොඟා අර්ථවත් වෙන්නේ. නමුත් දැන් කෙනෙකුට පුළුවන් ගෙදර වුණු වත්මුට්ටියෙන් ටිකක් අරන් තියන්න. දැන් ඉස්සර අපේ ගම්වල පින්ද පාත වැඩිලු ස්වාමීන් වහන්සේ නමකට පිළිගන්නවද කියලා ගෙදර දරුවෙකුටවත් කන්න දෙන්නේ ඉස්සලා බත් ගානක් බෙදලා වෙනම ආරම් තියෙනවා. ප්‍රයවට පස්සේ හරි ආවොත් එතකොට ඒක ඉඳුල් නෙමෙයිනේ කියලා ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට ওই හැම කොටසක්ම ඇති. බුදුහාමුදුර එක දවසක් පංච වර්ගයේ තියෙන උපාසකගේ ගෙදරට වැඩි අපිට පාතේට. ඉතින් මේකේතර පංචවග්ගිය නම් බොහොම හොඳයි, පාසකම් මාත්‍රික ලෝභයි. එදා ආහාර ගන්න වෙලාව පංචවග්ගිය දායකය. මේ ගොවිතැනක් කරා පස්සරියක් දන් දෙනවා යා. බුදුරජාණන් වහන්සේ දෙන්න පාති කියා පැඩියා. දැන් උපාසක මහත්මයා ගේ දොරකඩට පිටුමාගෙන ආහාර ගන්නවා. බිරිඳ ආහාර බෙදනවා. ඉතින් දැක්ක දැන් බුදුහාමුදුරුවෝ ඉන්නෝ ඇවිල්ලා බිරිඳ. උළු වංගලකෝ යන්න කියලා. බුදුහාමුදුරුවෝ කැදී නෑ. නැවතත් මෙයා උළු වංගලකෝ යන්න කියලා මෙතනද යන්නේ කියලා. දැන් මේ දෙංගයි තියෙන දැන් මෙයා ආහාර ගත්තා මට ඉතුරු ටික නැත්තම් මටත් කැති වෙනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ට මෙහෙම දෙතුන්සරයක් ඔළුව වලනකොට මෙයා බැලුවා මේ කාටද මේ මෙයා ඔළුව වලන්නේ කියලා. පස්සේ හැරිලා බලනකොට මේ බුදුහාමුදුරුවෝ. ඉතින් අනේ දෝගෙන කියලා කිව්වා ස්වාමීනි මම වලඳපු ආහාරය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බමුණ පාසකේ ප්‍රථම කොටසත් තථාගතෝ මට අයිති. මැද කොටසත් මට අයිති. අග කොටසත් මට අයිති. මම සියලු දෙනාගේ සියලු දේ ලබන්න සුදුසුයි. පංචවග්ගයේ තමන් කමින් සිටපු ආහාරය බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. එහෙම කළ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා දැන් අපිට එහෙම ගෞරවයෙන් වෙන් කරලා කරන්න බැරි නම් අපිට පුළුවන් සංග්‍රහව දෙසා තියෙන දේ පිළිගන්න. නමුත් අපිට ඉඩ කඩ තියෙද්දි වෙන්ව ඒක පිළියෙල කරලා හදන්න පොදුවේ කරන දාන සහායකයෝ වෙනවට වඩා හොඳයි උතුම් දාන පතිය වෙන එක. අර පායාස කියලා සූත්‍රයක් තියෙන දෙයකින් තමයි පායාසී දන් දෙනවා දෙන්නේ කාඩි හොද්දයි නින්දු කාලේ බතයි බොහොම රළු වස්ත්‍රයි දන් දෙන්නේ. මේ දන්සලේ පාලක හැමදාම ප්‍රාර්ථනා කරනවා මේ ආත්මේ පායාසී රජුරුවත් එක්ක එකතු වුණාට මතු ආත්ම වාවේ නම් පායාසී රජුරුවත් එක්ක එකතු නොවේවා කියලා. ඉතින් රජුරුවන්ට මේ කාරණේ ඇහුවා ඔබ මොකද එහෙම ප්‍රාර්ථනා කරන්නේ ඔබ මගේ දන් දෙන්නේ මතු ආත්ම භාවයේ මාත් එක්ක උපදින්න එපා කියලා නේ. අනේ රජුනි ඔබතුමා දෙන්නේ මේ කාඩි නියුඩු කාලේ වතුයි මේ අදින්නවත් බැරි ඔබ වහන්සේ පයටවත් තාගන්න නැති මේ වස්ත්‍ර දන් දෙන්නේ. ඉතින් ඔබ වහන්සේ උපදින තැන ඔය වගේ දේවල් ලැබෙන තැන තමයි මට බෑ ඔය වගේ රළු දේවල් ලැබෙන තැන කියලා. ඊට පස්සේ රජුනුත් කැමති වෙලා ප්‍රණීතී දන් දෙන්න උපදෙස් දෙනවා. ඒ වගේ අපි දෙන දේ අනුව තමයි ලැබෙන්නේ. දානපතිත්වයෙන් දන් දුන්නාම තල්පහේ හොටලෙකින් කන්න පුළුවන්. නැත්නම් ඔය සාමාන්‍ය මේ මැස්ස හිරන හොටලෙකින් තමයි කන්න තියෙන්නේ. ලැබෙනවා ලැබෙන්නේ අර රස ප්‍රණීත උතුම් දේ නෙමෙයි. උතුම් දේ දෙන්නට ඕන. අග්ගසුදාන්තා ලබතේ තුනක් අග්ගෝදී දීමින් මනාප උදේ දෙමින් මනාපදී අතුරුදී ලබන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි. සයිමාස කායික්‍රමයේ හැරිස්ටෝඩ් පන්සලේ අපි දානෙින් ඔෆර් කරලා ඊගාවට හාමුදුරුව අරගෙන ඊගාවට අපිට 12 වෙනි ඉස්සෙල්ලම දෙනවා. ඒක හොඳද? ඒක තමයි මම
මෙහෙමයි ඔබ සංග්‍රහා උදෙසානම් පූජා කළේ සංග්‍රහයට අයිති උරුම වේලාව තුල ඔබ දැන දැන පරිහරණය කරනවා ඔබ කරගන්නෙත් වරදක්. භික්ෂුවක් හැටියට උන්වහන්සේලා කරන්නේත් දායකයා වරදට කලබවීමක් බරපතල විපාකයක් විඳින්න වෙන තැනකට එද ගැනීමක් කොතන කොහොම කවුරු කළත් මේක වරද වරදම
අපිට අපස් දෙන්න අපිට ආයිපිටි දෙන්න විදාගෙන හාමුදුරු පිළි
අඩුතරමින් උන්වහන්සේට ප්‍රමාණය අරගෙන දාලා ගියා නම් ඔබට වගකීමක් තියෙනවා. එහෙනම් 12 පහ වෙනකන්වත් ඉඳලා මේක පරිගන්න. එතකොට සංඝසන්තක භාවයෙන්
අපිට කියනවා
සංඝයාට ඔබ දැන් මේක අයිතිය පැවරෙන්නේ ඔබ පූජා කළ කාටද කියන කාරණාව මත. සරියුත් මොගලන් ආදී ආර්ය මහා සංඝරත්නයේ උදෙසා පූජා කළා නම් හාමුදුරුවන්ට කිසිම අයිතියක් නැහැ පෞද්ගලිකව මේක ඕන කෙනෙක් පරිහරණය කරන්න කියලා. මොකද ඒක ඒ හාමුදුරුවන්ට අයිතියක් නෙමෙයි.
සංඝසතු කරන්නේ නැහැ නේ සංඝසේ
සංඝසතු. සංඝසතු නොකරා නම් ඒක පුද්ගලිකව. පුද්ගලික දේ තමයි පරිහරණය කළ යුතු දෙයක් නෙවෙයි. මම මම ඒකයි කියන්නේ සංඝ සත්ව දුන්නාද කියන තීරණය තමයි සන්තකයි කියන්නේ. තමන් සංඝ සන්තකව නුදුන්නා නම් ඒහා උතුරන්ට ඒ පන්තලේ හාමුදුරන්ට කියන අදහසින් නම් දුන්නේ ඒක පෞද්ගලිකට. ඒක පරිහරණය කළාට කිසි දෝෂයක් නෑ.
ඒක ඒක තීරණය
සෝසාරිවා සූර්යන කෙනා මතද නේද? දාන පිළිගන්නේ කෙනා මතද ඒ අදහස? ඔව් දන් දෙන කෙනා දන් දෙන්න ඕන කියලා හිතපු වෙලාවෙ ඉඳලා බඩු බාහිරාදී ගන්න වෙලාවේ ඉගෙන පියන වෙලාවේ දන් බෙදාගෙන පිළියන වෙලාවේ පිළිගන්න වෙලාවේ මේ හැම මොහොතකම සංඝය කියන සමූහයට කියන අදහස තිබුණොත් ඒක හවුදුරන්ට අයිතියක් නැහැ පෞද්ගලිකව හිතමනාපයක් කරන්න. උන්වහන්සේට යමක් කියන්න පුළුවන් වෙන්නේ වෙනාව ගත වුණාට පස්සේ දැන් අපේ අයිතිය අතහැරුණා දැන් කැමති දෙයක් කරන්න කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව උන්වහන්සේටත් අයිතියක් නැහැ. මොකද මේ ශාසනයේ තියෙනවා භික්ෂූන්ට පවතින යුතුකම් හා වගකීම් උගන්වපු තැන සංඝ සන්තක දෙයින් දායකයා වැළැක්විය යුතුයි කියන නියමයක්ම තියෙනවා. මොකද ඒක බරපතලකම. මොකද සංඝ සතුදේ කාලණේ අර මහා කල්ප ගාන කපායි පැහිලා අර පොසොන් රජුරන්ගේ පින් ඉල්ලන්නේ වෙලා තිරබුද්ධ සූත්‍ර දේශනා වෙන්නේ මියගිය ඥාතීන්ට පින් දීම ආරම්භ වෙන්නේ එහෙම ඥාතීන් උදෙසානේ සංඝ සතුදේ.
ස්වාමීන්
වහන්සේ එතකොට මේ මාසික දාණය වුණත් අපි වෙනම පිළිවෙල දාන්න ඕනේ දැන් මාසික අපේ දෙන දාණය පන්සලට ඒකත් වෙනම වාචන වල පිළිවෙල කරන්න ඕනේද? හැබැයි ඒ දාණය පවා ඔබට පුළුවන් සෞද්දලිකව හාමුදුරුවෝ කියන අදහසට නොපැමිණ සංගීත දානයක් සංගීත දානයක් දෙන්න පිළිකරක් ඕනේ නැහැ. සංගීත දානයක් දෙන්න අර විනය වාක්‍යයක් කියවන්න ඕනේ නැහැ. ඔබ මේ දානයේ ශ්‍රේෂ්ඨ මුගලන් ආදී උත්තරමයන් වහන්සේලාටයි මම පුදන්නේ කියන අදහසින් ඒක කරගෙන ඇවිල්ලා මෙහි තැන්පත් කළොත් ඔබට මේ දානයේ සංසතු දානයේ කාර්යසංස නිවඩුව ලබන්න පුළුවන්කම. එහෙම නැතුව පෞද්ගලික මට්ටමේ යමක් පූජා කරනකොට ඒ තරමටම පේ වෙන්න ඕනේ නැහැ. නමුත් පුළුවන් තරම් අපි පැවිද්දොහි කියලා දන් දෙනකොට පුළුවන් තරම් අර තමාට වඩා තමාගේ සහායක සමාන මට්ටමින් නොසලකා ඒ පෞද්ගලික දානය පවා කරන්න පුළුවන් නම් ඒකේ උතුම් බවක් තියෙන වටිනාකමක් තියෙනවා. නමුත් මෙහි හැටියට තියෙන කාර්ය බහුලත්වය එක ගත්තාම එහෙම තියෙන අපහසුකම් තියෙනවා නම් අපි පුළුවන් තරම් පිළියෙල කරගත්ත දේ ප්‍රථම භාගයේ පළමු කොටසවත් මොකද ඒක හාමුදුරුවන්ට විතරක් නෙමෙයි ඒක බුද්ධ පූජා බුදුහාමරන්ටත් එක්කනේ ඉන්නේ. බුදුහාමුදුරුවන්ටත් එක්කයි ඉන්නේ. ඒ නිසා විශේෂ වෙනම ඒක කරවන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් වටිනවා.
මේ පන්සලේ හාමුදුරුනේ බුද්ධ පූජා තියන්නේ. එකම හාමුදුරුවන්ට අපි එකින් එක වාචනය පිළිගන්නනවා. පිළිගන්න 11 වෙනකොට දාණය බෙදා යනවා. ඉතල ගින ඉන්න ඔක්කොටම ගිනාපු ආදිත් නෙමෙයි. ඔක්කොටම දැන් අපිට කන්න කියලා ඊට පස්සේ හාමුදුරුවෝ කුරුස බෙදාගෙන ආයෙ විල බෙදාගන්නෙත්
නැහැ. ඉතින් ඕකට හොඳම ක්‍රමය තමයි හාමුදුරුවෝ වෙන්නේ ඊනවද කියලා දන්නවා. ඒ අවශ්‍ය ප්‍රමාණයට බෙදලා පිළිගන්නනවා. හාමුදුරුවන්ගේ ප්‍රමාණය බෙදාගෙන යාවි. ඊතුරු ප්‍රමාණය ඕන දෙයක් ඕන කෙනෙක් කරගන්නේ. දැන් අර ගෙනාවු සියල්ලම හාමුදුරුවන්ට පිළිගන්නවන්න ගියාමනේ අපිට යම් කුකුසක් වෙන්නේ. දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවක් වෙනකොට අපි ජීවිතේ කරපු දේවල් පිළිබඳව අපිට යම් කුකුසක් එනවා. දැන් එහෙම කුකුසක් අපිට වෙන්නේ නැහැ නේද? කවදාවත් අපි හරි දේ කරලා තිබුණා. ඒ නිසා එක්ක අපි ආමතුලට අවශ්‍ය ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණයට මේ පිළිසර ගැලපෙන ප්‍රමාණයකට වාදන වලට තැන්පත් කරලා පිළිගන්නවා. ගිය පිළිසර අවශ්‍ය ප්‍රමාණය වෙනම තියාගන්නවා. එහෙම වුණාම අපිට සැකයක් කුකුසක් කොහොමදවත් උපදින්නේ? එහෙම නැත්තම් අර වෙලාව ගත කරලා මලයන් විදිහකින් හරි වෙන කටයුත්ත පිළිදෙලා වෙලාව ගත කරලම ඒ පරිහරණය කරනවා. නැත්තම් අපිට කොහොම කළත් සංග්‍රහයට දුන්නු දේ සංග්‍රහයට නම් පූජා කළේ හාමුදුරුවන්ටවත් අපිටවත් පෞද්ගලික තීරණයක් මත කටයුතු කිරීමේ අයිතියක් නැහැ. දෙවියන් වහන්සේ
ප්‍රශ්න සමහරකට උත්තර නම් ලැබිච්ච බව කියන නමුත් මම ප්‍රශ්න තියෙනවා අහනවා.
පටිසම්පාදයේ කෙටියෙන් විස්තර කර දෙන්න කියලා.
අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය අවිජ්ජාපච්චය නෝපච්චය සලායතන සලායතනපච්චය පස්සපච්චය වේදනා වේදනාපච්චය සංඛාරපච්චය පාරං පාරංපච්චය භවපච්චය ජාති ජාතිපච්චය නිරාපන්න දුක්ඛපරිදේ දුක්ඛ දෝමනස්පාය සාපි සම්බවන්ති දුකි ඇති වෙන පැත්ත නැති වෙන පැත්ත අවිජ්ජාවයත් තේවාසී සිරාවි නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධ විඤ්ඤා නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධ සලායතන නිරෝධා පස්ස නිරෝධ පස්ස නිරෝධා වේදනා නිරෝධ වේදනා නිරෝධා තණ්හා නිරෝධ තණ්හා නිරෝධා පාදාන නිරෝධ උපාදාන නිරෝධා භව නිරෝධ භව නිරෝධා ජාති නිරෝධ ජාති නිරෝධ සරණ මරණ සුඛ පරිදේ දුක්ඛ දෝමනස් පාය අසහත නිරෝධයන්ට මේ දුක නිරුද්ධ වෙන පැත්ත මේ ටික තමයි අපිට දුක ඇතිවීම දුක නැතිවීම කියන දෙපැත්තට අනු වෙන දුක හට ගන්න පැත්ත සමුදය පැත්තට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දෙක අනු වෙනවා. නිරෝධයේ පැත්තට වැටෙනකොට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයෙන් සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය කියන තැන කියන නිරෝධයේ පැත්ත හස් වෙනවා. ඒක තමයි කෙටියෙන් හඳුන්වනවා. මේ පිටු විස්තර කරන්න යනවා නම් ඉතින් ලේසියෙන් පුළුවන් මාතෘකාවක් නේ. මුළු ධර්මයේමනේ ඔය ටිකේ කියවෙන්නේ.
ඊළඟ ප්‍රශ්න වස්තු රූපය කියන එක පැහැදිලි කර දෙන්න.
වස්තු කියලා කියන්නේ චිත්තජෛතික ධර්ම වාසය කරන චිත්තජෛතික ධර්ම හැසිරෙන තැන කියන අර්ථය. වස්තු හයක් තියෙනවා. ඇහැ චිත්තජෛතික පහළ වෙන වස්තුවක්. කන, නාසය, දිව, කය, හදේ වස්තු. මෙන්න මේ ටික සිත හටගන්න, සිතුවිලි හටගන්න වස්තු වෙන. නිවාසය වෙනවා. ඒ නිසා චිත්තජෛතික ධර්ම ටික පහළ වෙන්න තියෙන භූමිය ස්ථානීය තැන වස්තුව වූ බැවින් මේවට කියනවා වස්තු කියලා. චක්කු ප්‍රසාද වස්තු ආදී වශයෙන් හදේ වස්තු රූපය තමයි මන ආයතනේ මන සිත පවතින තැන හැටියට සැලකෙන්නේ හදේ වස්තු රූපය. මේ හයපලම වස්තු නාමයෙන් හඳුන්වනවා සිත සිටුවේ හැසිරෙන නිවාසය කියන අර්ථය.
භාවනාවකදී නාසිකාග්‍රයේ සතිනිමිත්තේදී දුක පිරිසිඳ දැකීම දක්වා කළ යුතු දේ පැහැදිලිව විස්තර කරන්න.
අපෝ මේ මන්දෙක නැවත අහන්න. වෙලිටින් ඔද්දිකනේ කිව්වේ නේද? අපෝ කිව්වත් ආයේ ටික කියන්නේ ඊට වඩා ලේසි. නැවත තව කීටි කරන්නේ කියලා.
ඊළඟ ප්‍රශ්නේ ආනාපාන සතිය හැර අන් භාවනාවේදී නාසිකාග්‍රේ සති නිමිත්ත පිහිටුවා ගත යුතුද? මෙසේ නම් මෙසේ භාවනා කරන්නේ කෙසේ? උදාහරණ වේදනා උපස්සනාව.
සතර සතිපට්ඨානේම කමඨාන් ටික දේශනා කරන්න කලින් පළමුවෙන්ම දේශනා කරලා තියෙන්නේ පරිමුඛං සතිමුපට්ඨ පිට්වා. ඒ නිසා මොන කමඨාන මොන භාවනාව වැඩුවත් මේ නිමිත්තට හිත තබාගෙන පුරුදු කරන එක හොඳයි. ඔබට මුලින්ම දේශනා කළ ලස්සන සූත්‍රයක් තියෙන සංයුත්තනිකායි. නානා ගති ඇති සත්තු හය දෙනෙක් කල ගන්න. දේහි වාසය කරන කිඹුලයි, උඹේ වාසය කරන නයෙකුයි, ගහේ ඉන්න වඳුරෙකුයි, අහසේ පියාසර කරන කුරුල්ලෙකුයි, සොහොනේ වාසය කරන හිවලයි, ගමේ වාසය කරන බල්ලයි. මේ හය දෙනාගේ නැටි ටික එකට එකතු කරලා බඳිනවා. බඳලා තාරිනවා. දැන් අපහැරියාම මොකද වෙන්නේ? කිරුලා අදිනවා වතුරට යන්න. කුරුල්ලා හදන උඩට යන්න. ණය හදනවා තුබහට යන්න. වඳුරා හදනවා ගහට නැගෙන්න. කැලේට යන්න. බල්ලා හදනවා ගමට ඇදගෙන යන්න. නරිය හදනවා සුමනට ඇදගෙන යන්න. දැන් මෙහෙම මේ හතර පහ දෙ හය දෙනාම එක එක පැත්තට අදිනවා. යම් කෙනෙකු බලවත් වුණා නම් බලවත් පැත්තට ඇදිලා යනවා. උදාහරණ අපිට දේශනා කරන අපේ ආයතන ටිකත් ඔය වගේ. දැන් මොන මේ ආයතන ටික තියෙනවා දැන් බලවත් වුණු චිත්‍රපටියක් බලන්න ඕන කියලා ඔන්න එහා බලවත් වුණා අනිත් ඒවා ඔක්කොම ඇදගෙන යනවා ඒ පැත්තට. දැන් සින්දුවක් අහන්න ඕන කියලා හිතනවා. දැන් කන බලවත් වුණා. අර ඔක්කොම යටපත් කරගෙන ඇදගෙන එතනට යනවා. දැන් අපේ ආයතන ටික හරියට අර වලිග ගැට ගහපු සත්තු හය දෙනා අපි. මේ හය දෙනා හය පැත්තට අදිනවා. එහේ රූප දකින්න, කන ශබ්ද අහන්න, නාසය ගඳ, දිව රස, කය පහස, සිත සිතුවිලි හිතන්න දුවනවා, ඇදෙනවා. එතකොට යම් ආයතනයක් ප්‍රබල වුණාද, ප්‍රබල වෙච්ච වෙලාවේ අනිත් ඒ ඔක්කොම ඇදගෙන ඒක බලවත් ඇදගෙන යනවා. දැන් මෙතන එක තැනක නෑ, මෙහාට ඇදෙනවා, මෙහාට ඇදෙනවා. බුදුහාරෝ දේශනා කරනවා දැන් ඔන්න ඔය සත්තු හය දෙනාම නැටිවල බඳිනවා ලනු. බැඳලා ඒ ලනු කෑලි හයම හොඳ ශක්ති සම්පන්න තැඹක කණුවක බඳිනවා. දැන් බැඳහම මොකද වෙන්නේ? දැන් හය දෙනාම අදිනවා. ඇත්තට කාටවත් සීමාව ඉක්මවල යන්න බෑ. යනවනයි යන්න තියෙන තැඹ වටේමයි. කණුව ඉක්මවා යන්න පුළුවන් කම නැහැ එක්කෙනෙකුටවත්. ඇදලා ඇදලා යම් වෙලාවක හෙම්බත් වෙලා ඔහේ බිම ලැබලා නැතර වෙයි. ඔන්න ඔය උපමාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සති නිමිත්තට. දැන් අපි ආයතන හය බඳින තැඹ තමයි නාසිකාග්‍රය. මෙතන අපහැරලා අපි දැම්මොත් අර සත්තු හය දෙනාගේ නැටි බැඳවෙයි. එහාට මෙහාට යනවා. අපි භාවනා කරන්න කියලා පටන් ගත්තම හිටිකම ඔන්න ආයතනය බලවත් වුණා. ඔන්න මොකක් හරි සේ වුණාම දන්නේ නැහැ පැයක් විතර හිත හිත ඉඳලා මොකද්ද ඒක. ඒක ඒ පැත්තට ඇදගෙන ගිහිල්ලා. එහැ බලවත් වුණාම ඔන්න එහැ ඇරලා බලනවා. කන බලවත් වුණාම කන යොමුනවා. මොකක් හරි සුවඳක් දැනුණාම දැන් ඔන්න ඒක බලවත් නබල බලන ඉවල්ලා බලන මොකද්ද කියලා. මොකක්ද ඒ සුවඳ කියලා. ඉතින් එක තැනක නේ අදිනෝ එහාට මෙහාට. දැන් ආයතන හයට අදින්න බෑ නිමිති හිට තිබු. ඒ නිසා මොනම කමට අනක් වැළුවන් කමක් නැහැ නිමිත් අතහරින්නේ. මේක තමයි ටැඹ. මේ ටැඹ අතහැරලා යන්න දෙන්න එපා. ඕන එතකොට ඇදලා ඇදලා මේවා ඇදලා එහාට මෙහාට ගලවගෙන යන්න ආදයි. ටැඹ ශක්තිමත්ව බැඳලා නම් මේක ඇදලා 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 යම් වෙලාවක යා ගන්න බැරුව එකතන වැටෙනවා. දුර්වල වෙලා ආයතන ටික වැටෙනවා. අන්න ඒ වෙලාවට තමයි අපි සමාධි කියන්නේ. ඒ නිසා බුදු ගුණ වැඩුවත්, මෛත්‍රිය වැඩුවත්, අසුභය මරණ සතිය වැඩුවත්, ආනාපාන සතිය වැඩුවත් මේ හැම වෙලාවකම මෙනිමිට පුරුදු කරගන්න. ඒක පුරුදු කරගත්තාම දැන් මෙනෙහි කරපු කමටහන අතහැරලා යනවා. ඒකෙන් නැගිටිනකොටම. හැබැයි පුරුදු කරපු නිමිත්ත අතහැරෙන්නේ නැහැ. ඕනම වෙලාවක ඕනම ක්‍රියාකාරී අවස්ථාවක තමන්ගේ හිත පරිස්සම් කරගන්න ඕන කියලා හිතුණොත් දැන් තැඹ ශක්තිමත් බඳින්න පුළුවන්. අරමුණ නිමිත්ත සීකල පවනකින් අර උපන් කාම කෝප කැමැත්ත අකමැත්ත මනාපමනාප නිරුද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා කොයි කමනාන වේලුවක් කමන්නේ මේ තැඹ මේ ආයතන හය බැඳලා තියෙන මේ සත්තු හය දෙනා බැඳලා තියෙන තැඹ හැටියට සලකන්න මේ නිමිත. ඒකත් නොහැර පාවිච්චි කරන්න. ඒක බොහෝම ඒක පරිහරණය කරනවා කියන්නේ නිවන පරිහරණය කරනවා කියන්නේ. ඒක ළඟ ඉන්නවා කියන්නේ නිවන ළඟ ඉන්නයි කියන්නේ තමන් මුදල ගන්න දැන් අකුසලයෙන් මිදෙච්ච දණක් කියලා. ඒක පුරුදු කරගන්න. හැම ඉරියව්වකම මේක පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටහනක් වෙනවා.
චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍යයට පසුව මාර්ග සත්‍ය පැමිණින්නේ කෙසේද පහදා දෙන්නේ.
මාර්ගයේ නිරෝධය නබුලට ලක්ෂය මාර්ගය දැන් මාර්ගයේ යොමු වෙන්නේ මෙහිමයි. අපි උදාහරණයක් ගනිමු. අපේ ගෙදර ජල කාන්දුවක් වතුර කාන්දුවක් තියෙනවා. දැන් අපි වතුර කාන්දුව වල ගේ මඩ වෙනවා. දැන් දුකයි, මඩ වෙන බව දුකයි. මඩ වෙන්න හේතුව මොකක්ද? වතුර. වතුර දැන් අපිට ඕන වතුර නිසා මඩ වෙනවා. වතුර නැති කරන්න ඕන. වතුර නැති කරන්නේ කොහොමද? දැන් මේ වතුර පාර නැති කරන්නේ කොහොමද? දැන් මේකට ක්‍රමයක් ඕනේ. දැන් ක්‍රමයක් හොයන්න නම් දැන් අපි හොයන්න ඕන වතුර කොහෙන්ද ගලන්නේ කියලා ඉස්සෙල්ලා හොයන්න ඕන. අර ඌර වැඩපිළිවෙලක් තියෙනවා අපිට. මේ වතුර ගලාගෙන එන්නේ කොතනින්ද කියලා හෙමින් හෙමින් හොයාගෙන යන්න ඕන. ඔන්න දැන් අපි හොයාගෙන හොයාගෙන යනකොට අපිට හම්බ වුණා අපේ ගෙදර ටැංකියේ සිදුර තියෙනවා. මේ ටැංකියේ සිදුරෙන් එන ගලාගෙන එන වතුර පාර තමයි මේ ගේ ඇතුළට එන්නේ. ඔන්න දැන් අපි හොයාගත්ත දුකට හේතුව. දැන් අපි මෙතෙක් දැක්ක දුකට හේතුව වතුර කියලානේ. දැන් දුකට හේතුව වතුර නෙමෙයි. දුකට හේතුව වතුර වුණත් දැන් දුකට හේතුව සැබෑ හේතුව මොකද්ද? සිදුර. සිදුර නිසානේ වතුර ගලන්නේ. වතුර නිසා වැඩ වෙනවා. දැන් ආසන්න කාරණා වතුර තමයි. දුකට ඊට හේතුව මූලයේ ගත්තාම සිදුර. දැන් ඔන්න හොයාගත්තා දුකට හේතු දෙකක් තියෙනවා. වතුර හා සිදුර. ඔන්න දුක්ඛ හේතු, දුක්ඛ සමුදයට හේතු දෙකක් හම්බ වෙනවා. තණ්හාව හා අවිජ්ජාව වගේ. මෙතන හම්බ වෙනවා වතුර හා සිදුර. දැන් මේ දුකෙන් මිදෙන්න නම් වතුර වහන් නතර වෙන්න බෑ. වතුර නතර වෙන්න නම් සිදුර වැහෙන්න. දැන් ඔන්න සිදුර වැහුවොත් වතුර ගලන්නේ නෑ. වතුර ගැලුවේ නැත්නම් මඩ වෙන්නේ නෑ. දුකින් මිදෙනවා. දුකින් මිදෙනවා. දැන් සිදුර වැහුවොත්නේ වතුර ගලන්නේ නැත්. වතුර ගැලුවේ නැත්නම් මඩ නොවෙන්නේ. දැන් එනම් සිදුර වහන්නේ කොහොමද? සිදුර වහන ක්‍රමේ හොයන්න ඕන නේද? කොහොමද මේ සිදුර වහන්නේ? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ තාර ටිකක් ගෑවුවොත් හරි, කෝල්ල ටිකක් ගෑවුවොත් හරි වෙයි කියලා. යම් විසඳුමක් හිතට එන්න පුළුවන්. මොන යා කෝල්ල ටිකක් ගෑවා, තාර ටිකක් ගෑවා. ගලාපව වතුර බෙරුවා මොකද වෙන්නේ? පිළියම හරි ගිහිල්ලා නැහැ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හරි නැහැ. ආපහු සිදුර විවර වෙලා ආයි වතුර ගලනවා, ආයි මඩ වෙනවා. එහෙනම් පිළියම මාර්ගයේ හරි ගිහිල්ලා නැහැ. එහෙනම් අපිට මාර්ගය කියන එක නිර්මාණය වෙන්න ඕන සිදුර වැහෙනවා කියන තැනට සරිලන විදිහට. එහෙනම් මොන කෙනෙකුට එන්න ඕන මේ සිදුර වහන්න ඕන කොහොමද? මෙයා කල්පනා කරලා බලනවා අහවල් ගෙදරත් වතුර ටැංකියේ එකක් ආවා. ඒගොල්ලෝ මේක ඊදුව හරි ගියේ නැහැ, මේක ඊදුව හරි ගියේ නැහැ. ඒ තහවුරු කරන මෙන්න මේ විදිහේ ප්‍රතිකර්මයක් කළා. ඔන්න යා අතීතයේ සිහි කරලා අද්දකීම් ටික සිහි කරලා තීරණයක් ගන්නවා. මේකට කරන්න තියෙන්නේ මේ කපරාරුව කඩලා මේ සිදුර තව ටිකක් පළදු කරලා හොඳට බදාම ගහලා සුදු මැදලා ඉවර කළොත් මේ සිදුර වැහෙනවාමයි කියන ඔන්න දැනුම ඉස්සෙල්ලා ගන්නේ. දැන් මේ තාමයා දුක නැති කරලා නැහැ, සිදුරු වහලා නැහැ. දැන් නුවණක් ඇති කරගත්ත සතර නුවණක් තියෙනවා. දැන් මොකද මඩ වෙන බව දන්නව, මඩ වෙන්න හේතුව සිදුර හා වතුර බව දන්නව. දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ සිදුර වැහුවොත් කියලා දන්නවා. සිදුර වහන්නේ මෙහෙමයි කියන ක්‍රමෙත් දැන් දන්නවා. ක්‍රමෙත් දැන් මෙන්න මේ දැනගත් කෙනාට නේද ක්‍රියාව. දැන් එයා සුදුසු ඇඳුමක් ඇඳ ගන්න, උපකරණ ටික හොයා ගන්නවා, බදාම සිමින්ති ටික හොයා ගන්නවා, ටැංකිය හිස් කරනවා, ඒක වේලෙන්න අරිනවා. දැන් කටුව මිටි අරගෙන උඩට නැගලා තියෙන බදාම කඩලා දැන් මේ ටික අයිති මොකටද? කෘත්‍යයට. දැන් එයා සිදුර වහනවා කියන ක්‍රියාව දැනුයි කරන්නේ. දැන් ඉස්සෙල්ලා තිබුණේ සමීක්ෂණය. දැන් අද විද්‍යාත්මකව ගත්තත් යම් ව්‍යාකෘතියක තියෙන වැඩ පිළිවෙල මේකනේ. දියුණුවයි කියන විද්‍යාත්මකයි කියන ලෝකෙ. ඉතින් මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉස්සෙල්ලා මේක ගැන සමීක්ෂණයක් කරන්න ඕන. සත්‍ය ඥාන කියලා කියන්නේ ඒකයි. ඒක ගැන පූර්ව අධ්‍යයනයක් කරන්න ඕන. ඊට පස්සේ තමයි ක්‍රියාව පටන් ගන්න ඕන. දැන් ඔන්න දැන් එයා සුදුසු ඇඳුමක් අඳ ගන්නකොට ටැංකියේ ඉස්කරණය, කටුව මෙටි අරගෙන නගින එක, එක පාරක් හරි කටුවෙන් ඒකට තට්ටු කරනකොට මේ ඔක්කොම අයිති මොකද්ද? සිදුර වහනවා කියන ක්‍රියාවටයි අයිති. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන ක්‍රියාවටයි අයිති. ඒ නිසා මෙතන නිරෝධයට අනතුරුව මාර්ගය පෙන්වන්නේ මෙන්න මේ ටික දැකලා. දුක දැකලා, සමුදය දැකලා, නිරෝධය දැකලයි මාර්ගයට කරුණු හොයන්නේ. ඒ නිසා මාර්ගයේ අවසානයේ දක්න. එතකොට මාර්ගය කියලා කියන්නේ නිරෝධය සාත් වෙන්න ඕන. නිරෝධය සාත් වෙන දේ විදිහට යමක් යම් ක්‍රියාවක් නැත්තම් ඒකට කියනවා මාර්ගය කියලා. එතකොට නිරෝධය සාත් වෙන්නේ සිදුර වැහෙනවනම්, සමුදය ප්‍රහාණය වෙනවනම්. එතකොට නිරෝධය සාත් වෙනවා කියන තැන ඊළඟට දැනුව තමයි සමුදය සිදුර වැහෙන්න ඕන. නිරෝධය සමුදය ප්‍රහාණය වෙන්න ඕන. සමුදය ප්‍රහාණය වෙන්න නම් දුක පිරිසිඳ දකින්න ඕන, ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. එතකොට මාර්ගය වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන කාරණාවම. ඉතින් මෙන්න මේ නිසා මාර්ගය අවසානයේ දක්වනවා. මාර්ගයේ ඉස්සරහට තියුණා නම් අනිත්‍යව ඕනෙම නැහැ නේද? අනිත්‍යව ගැන කියන්න ඕනෙම නැහැ. මෙන්න මේ හේතුව නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍යයට අනුතුරු මාර්ගය පනවන්නේ. දුක දැකලා, හේතුව දැකලා, හේතුව නැති කරන්නේ කොහොමද කියලා, නැති කිරීම දැකලා නැති කරන්නේ කොහොමද, නැති කරන්නේ කොහොමද කියන ක්‍රියාමාර්ගයනේ අන්තිමට. දුක දැක්කේ නැත්නම්, හේතුව දැක්කේ නැත්නම්, නැති කරන්නේ මොකක්ද කියන එක දැක්කේ නැත්නම් මාර්ගයේ ක්‍රියාව කියන එක අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට හම්බ වෙලා තියෙන දුක දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, මාර්ගයේ ඉස්සරහටම ඉන්නවා. ඒව කර ගියේ තන දුන්න කමට අහන්නේ. ඉතින් අපිත් වැඩනවා. දැන් අපි දන්නේ මේකෙන් සිදුර එනවාද කියලා. ඉතින් වහලා වහලා බලනවා, ආපහු කඳු වෙනවා. අරමුණක් ගැටෙනකොටම තරහා යනවා. දකින්නකොටම ලෝභය ආසාව එතන මටත් ඇත්තන් හොඳයි කියලා. සිදුර එහිලා නැහැ. ඒ කියන්නේ අපි සිදුර වහන විදිහට, වැහෙන විදිහට ක්‍රියාව හඳුනගෙන මේක නිසා.
ඊළඟ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. තමයි විදර්ශනාව පටන් ගැනීමේදී සමාධිය අවශ්‍යමද? එසේනම් ඒ කොතරම් දුරට වැඩිය තිබිය යුතුද?
බනහලනේ මේ ප්‍රශ්නේ අදාළ වෙනවා. අපි සමතය කියන එක පනවලක් තියෙන්නෙම විදර්ශනාවට උපකාර පිණිස වඩන්න කියලා මාර්ගයේදී. ඊට ප්‍රථමව මේ බණ අහන අවධියක් තියෙනවනේ අපිට. මේ මේ දුක මොකද්ද, සමුදය මොකද්ද කියලා කල්යාණ මිත්‍ර ආශ්‍රයයට කියලා බණ අහන අවධිය. බණ අහන්නත් සංසුන් මනසක් ඕනනේ. අන්න ඒ සඳහා භාවනාවක් කරනවා නම් ඕනම භාවනාවක් තුල අපේ සිත යම් භාවනාවක් තුල සිත එකඟ වෙනවා නම් නිහඬ වෙනවා නම් එබඳු ඕනම කමඨාණක් ඕනම භාවනාවක් වඩමින් අපට පුළුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. හැබැයි ධර්ම මාර්ගයේ හැටියට පිළිපදින තැනදී සමාධිය දෙවැනි ඉස්සෙල්ලා නුවණින් දැකිය යුත්තේ දැකිය යුත්තට උපකාර වෙනසයි සමාධිය. සමාධිය වෙනසයි සීලය. පරිනිර්වාණ සූත්‍රයේ පුරාම උදාහරු නැවත නැවත අවධාරණය කොට දේශනා කරන්නේ මහණනි සීලයෙන් පුරුණ ලද සමාධිය මහත්ඵලයේ ප්‍රාණසංස. සමාධියෙන් වඩන ලද හිත බොහෝ මහත්ඵලයේ මහානිසංසය. ප්‍රඥාවෙන් පුරුදු කරන ලද හිත සියලු සුවගෙන දෙන්නේය. සියලු සැපගෙන දෙන්නේය. අමා ඵලගෙන දෙන්නේය කියලා කියනවා. එතකොට සමාධියෙන් වඩන සීලයෙන් වඩන සමාධියයි අපි කියන්නේ. සමාධියෙන් බලන හිතයි අවේකලේ. නුවණින් පුහුණු කළ නුවණින් පුරුදු කළ හිතයි උන්වහන්සේ සියලු ඵල සැපගෙන දෙන අමා සැපගෙන දෙන අවස්ථාව හැටියට හඳුන්වා දෙන්නේ පරිණවාද සූත්‍රය පුරාම නැවත නැවත අවවාදන් සස්නා කරන තැන්වලදී. ඒ නිසා ඉස්සෙල්ල ධර්ම අහලා ආශ්‍රවක්ෂය වෙන කර්මක්ෂය වෙන තැන එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය කියන සත්‍ය ඥාන ටික දැන හඳුනාගෙන අනුමාන තරම් කියනකෝ ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා සමාධිය වඩන්න පුළුවන්. එතකොට සමාධියේ සීමාවක් තියෙනවා. දැන් දන්නවා දැන් සමාධිය වඩන්නේ කුමකටද? කුමක් අවශ්‍යතාවය උදෙසාද කියන නුවණ දැනුම ඔබට තියෙනවා. යම් මොහොතක සිට සමාධිමත් නම් සමාධිමත් මොහොතේ බලන්න ඕන දහම උගලඟ තියෙනවා. අන බලනවා කියන කාරණාව තුළ සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. සමාධිමත් කල්ලි මේ යථා භූතය ඇත්ත දකිනවා. ඇත්ත දකිනකොට
කලකිරෙනවා.
යථා භූතං පජානාති. ඇත්ත දකිනකොට කලකිරෙනවා. නිබ්බින්දා කලකිරෙනවා. කලකිරුණොත් නොවැළෙනවා. නොවැළුණොත් මිදෙනවා. මිදුණොත් මිදුනේ යන නිවන ලබනවා. දැන් අපි මිදුනේ නැත්තේ ඇයි? බැඳිලා නිසා. මොනවටද බැඳිලා තියෙන්නේ? මොනවෙන්ද බැඳිලා තියෙන්නේ? යකඩ දම්වැල් වලින් බැඳිලා නම් ජීවිතයෙන්වත් කපන්න පුළුවන්. එහෙමවත් කපා ගන්න බැරි බන්ධන තමයි බැඳිලා තියෙන්නේ. අපේ ගෙදර, අපේ දරුවෝ දැන් සමානව භාවනා කරන්න යන්න දෙතල හෙමුත් කොහොමද මහත්යව දාලා යන්නේ දරුවන්ව දාලා යන්නේ කොහොමද ගෙදර දාලා යන්නේ කොහොමද බැඳිලා බැඳිලා තියන්නේ ඇයි ඇලිලා ඇලිලා තියන්නේ ඇයි කලකිරුනේ නැති නිසා කලකිරුනේ නැති ඇයි ඇත්තම නැති ඇත්තම කෙනින්නේ ඇයි සමාධි නැති නිසා සමාධි නැති ඇයි සැපේ නැති නිසා සැපේ නැතියි පස්සද්දී නැති නිසා පස්සද්දී නැතියි ප්‍රීතිය නැති නිසා ප්‍රීතිය නැතියි ප්‍රමෝදය ප්‍රමෝදය නැතියි ශ්‍රද්ධාව නැති නිසා ශ්‍රද්ධාව නැතියි දුක නොදන්න නිසා දුක දුක හැටි දැක්කොත් ප්‍රමෝදය ප්‍රමෝදය ඇතුළු ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇතුළු ප්‍රමෝදය ප්‍රමෝදය ඇතුළු ප්‍රීතිය ප්‍රීතිය ඇතුළු පස්සද්දී ඇතුළු සහජ බව ඇතුන් සුඛය ඇතුන් සැපය ඇතුන් සුඛිනෝ චිත්තං සමාධි චිත් සමාධි වෙන සමාහිතෝ වික්ඛු යථාභූතං පඤ්ඤානා සමාධි වුන යථාභූතේ දකිනවා ඇත්ත දැක්කොත් කලකිරුණු කලකිරුණු නොයලෙනවා නොයලුණු මිදෙනවා මිදුණු කලමිදුනේ යන නුවණ දකිනවා කියන කාරණාවයි ආරම්භයේ මුල.
භාවනාවට බැස ගැනීමේදී සතර කමඨයන් වැඩි තිබීමේ වැදගත්කමක් ඇද්ද?
භාවනාවට බැස ගැනීමයි සතර කමඨාන් වැඩිමයි කියන එක දෙකක්ද දෙකම එකක් වගේ මට පේන්නේ. දෙකම භාවනාවනේ. සතර කමඨාන් වැඩිනවා කියන එකත් භාවනාවක් නේ. දැන් මේකට මොකද්ද කියන්නේ? භාවනාවට බැස ගැනීමේදී සතර කමඨාන් වඩන්න ඕන දැවුවාම සතර කමඨාන් වැඩිනවා කියන්නේ භාවනාව කරනවා කියන එකනේ. කොහොම වුණත් මේකේ යම් අදහසක් තියෙනවා. සතර කමඨහන් අපි නිතරම හැම කෙනෙක්ම හුරු කළ යුතු පුරුදු කළ යුතු කමඨහන් අතර බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛවේ සීලව. සීලවත් භික්ෂුවගේ ආරක්ෂාව පිණිස සිල්වතාගේ ආරක්ෂාව පිණිස සතර කමඨහන් වැඩි යුතු. දැන් අද ඔබ හැම කෙනෙක්ම උදෑසන අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණා. සිල් සමාදන් වුණා. සිල්වතෙක් බවට පත් වුණා සමාදානයේ. දැන් මේ සමාදන් වෙච්ච ශික්ෂාපද ටික රකින්න නම් ඒ ශික්ෂාපද ටික රකින්න නම් සතර කමඨහන් දවස පුරාම වෙන විශේෂයක් නැතත් සතර කමඨහන්වත් වඩන්නවා. එයි නිතරම සතර කමඨහන්ෙන් වැඩුවොත් සිත ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලයන්ට යන්නේ නැහැ. කුසල මූලයන් තුල සිත රැඳෙනවා. සිත කුසල මූලයේහි සිත රැඳෙනකන් විතරයි සමාදන් වෙච්ච ශික්ෂාපද ටික රැකෙන්නේ. යම් මොහොතක සිත ලෝභ ද්වේෂ මෝහ කියන අරමුණකට ගියොත් සිත දූෂිත වුණා, දූෂිත වූ මනසින් කරන ක්‍රියාව අකුසල වෙන සීල් බිඳුණා වෙනවා. එනිසා අපි සමාදන් වෙච්ච ශික්ෂාව ඒ විදිහින් සුරකින්න නම් වික්ඛු භාවයේ සීලවා ඒ සීලය සුරක්ෂිත කරගන්නට නම් අපි අනිවාර්යයෙන්ම බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සති කමඨාන් පුරුදු කරනවා. ඒ නිසා මේවා සිවිරියාවෙම භාවිත කරන්න පුළුවන්. මේවා මාර්ගයේ භාවනාවේදී මාර්ගයේ පිණිස සමාධිය, සමාධියේ පිණිස සීලය පුරවන්න වෙන්නේ. සීලය පුරවනවා කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය. කය වචන ඉන්ද්‍රියංගේ සංවරය පිණිස අපට කරන්න තියෙන විදිහට ලෝභ දේශ මොහයට නොයවා පවත්වා ගන්න. ඉතින් ඒ සඳහා භාවිත කරන්න පුළුවන් හොඳම කමඨහන් ටික තමයි බුදු ගුණ මෛත්‍රිය අසුර ආරණ සති. බුදු ගුණ භාවනාවෙන් හිත ප්‍රසන්න කරනවා, ප්‍රබෝධවත් කරනවා, සදහසිත ඇති කරනවා, උත්සාහය ඇති කරනවා. මෛත්‍රී භාවනාවෙන් කෝපය දුරු කරනවා, තරහව දුරු කරනවා. අසුභ භාවනාවෙන් කාමයේ කැමැත්ත, ලෝභය, ආසාව සුභයි කියන සංකල්පය අත්හරවනවා. මරණ සතියෙන් වීරිය උත්සාහය අවදි කරලා දෙනවා. එනිසා මේ සතර කමඨාන හැම කෙනෙක්ම විශේෂ දර්ශන නිමිත්තක්, සති නිමිත්තක් නොවැඩෙන හැම වෙලාවකම මේ බඳු කමඨානකවත් හිත නිතර පවත්වාගෙන ඉන්න උත්සාහ කිරීම අනිවාර්ය අංගයක් වෙනවා.
ප්‍රශ්නය වලට මට යන්න ආයතන ශරීරයේ කැක්කමක් හෝ වේදනාවක් ඇති අවස්ථාවක ඒ වේදනානුපස්සනාව මෙනෙහි කර තුනී කර ගන්න ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. වේදනා සංකාර විඥාන යන නාමස්කන්ධයන් පටිච්චසමුප්පාදයෙන් වෙන් වෙනව ස්ථානවල හඳුන්වා දී ඇතත් සංඥාව ඒ නාම රූප වලට පමණක් එදී ඇත.
මොකද ප්‍රශ්නේ?
වේදනා සංස්කාර විඥාන යන නාමස්කන්ධයන් පටිච්චසමුප්පාදයෙන් වෙන්වෙන්ව ස්ථානවල හඳුන්වා දී ඇතත් සංඥාව එහි නාම රූප වලට පමණක් එදී ඇද්ද?
අවිජ්ජාපජ්ජ සංඛාර කියනකොට සංඛාර කියන කොටස කිය වෙනවා. පස්සපච්චා වේදනාව කියනකොට වේදනාව ගැන කිය වෙනවා. සංඥාව මේකට නේද මේ මොකද කියන කාරණාව. ඉතින් මේ හැම කරුණක් තුළම මේ ධර්මතා දෙකක් අතරෙම හැම මොහොතකම මහත් වූ ධර්මතා ගොඩක් තියෙනවා. දැන් මේ පටිච්චසමුප්පාදයේ දක්වන මේ අංග ටික නේද පဋාණේ කියලා අනන්තනාය සමන්ත පဋාණ ප්‍රකරණේ දේශනා වෙන්නේ මේ දෙකක් අතරත තියෙන දහම් කරුණු ටික විස්තර වෙන්නේ. අපිට දැන් අවිජ්ජාපත්‍ය සංඛාරා සංකාරපත්‍ය විඥාන කියන කර බොහොම සරලයි වගේ. නමුත් මේ ඇතුළත විශාල ධර්මතාවයක් තියෙනවා. ඒ ටික තමයි පဋාණ ප්‍රකරණේ දේශනා කරන්නේ සූවිසි ප්‍රත්‍යහිතේට. ඉතින් මේ අවිද්‍යාපත්‍යං සංඛාර කියන තැන සංඛාරය තනිව යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව තනිව යෙදෙන්නේ නැහැ. ආයතනයන්ට ගැටිලා ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙච්ච තැනක තමයි දැන් අපි කතා කළානේ අවිද්‍යාව යෙදෙන්නේ කොතනද කියලා. දැන් අවිද්‍යාව යෙදෙනවා කියන තැන ඇත්ත ඇති සැටි නොදකිනවා කියන තැන නිර්මාණය වෙච්ච තැනක් තිබුණා ස්කන්ධයන්ගේ පහළවීම. ඒ ස්කන්ධය ඇති තැනනේ ඇත්ත ඇති සැටි නොදැක්කේ. ඒ නිසා යමක් කෙනෙක් දෙයක් කියන සංඛාරයේ කල්පනාවට ආන්නේ. ඒ නිසා මේ එක එක කරුණ සියල්ලම මේකේ අන්තර්ගත නොවුණාට මේ හැම තැනක්ම හැම දෙයක්ම මේ අතර තියෙනවා. දැන් විඥාන කියනකොට කොහොමද? එහෙනම් විඥානය කියන තැන විඥානය තනියම පහළ වෙනවානේ. විඥානය හටගන්නවා වේදනා සංඥා සංඛාර සිතුවිලි එකමයි. සිත තනියම උපදින්නේ නැහැ සිතුවිලි නැතුව. සිතක් උපදින්නේ සිතුවිලිත් එකමයි. සිතුවිලි උපදින්නේ සිතත් එක්කමයි. සිතත් සිතුවිලිත් එකටමයි උපදින්නේ. ඒක උපාද නිරෝධාච එකටමයි උපදින්නේ එකටමයි නිරුද්ධ වෙන්නේ. ඒ නිසා මේ කියවන හැමතැනකදීම මේ සියලු කර්ම අන්තර්ගතයි වෙනම හැදුන්නේ නැතුවට.
වර්තමාන අතීත අනාගත කියලා ගත්තෙන් පස්සේ අපට වර්තමානයේ තුල ස්කන්ධයන්ගේ පැවැත්මක් ජනිතවන්නේ හටගන්නේම පෙර අවිද්‍යා සංඛාරයෙන් රැස් කළ කර්ම හේතු නිසානේ. පෙර අපි හැට කනට නාසයට දිවට කයට ගැටුණු අරමුණු එහි නිරෝධය නොදැක්ක නිසා අවිද්‍යාව නිසා සංඛාර රැස් වුණා. ඒ එබඳු සංඛාරණේ දැන් අපිට දැන් විපාකයට එන්නේ. දැන් අපි පෙර දැක්කහපු දෙයක්නේ. දැන් මන ඇතුලේ ධම්මා ඇතුලේ ඇදිරි ගැටිලා වේදනා සංඥා සංඛාර දැන් පහල කරන්නේ. එතකොට අතීත හේතු නිසා වර්තමානයේ මේ මොහොත හට ගන්නවා. දැන් මේ මොහොතේ හට ගන්න ස්කන්ධයන්ගේ නිරෝධය නොදැක්කොත් මේ මොහොතේ අවිද්‍යා සංඛාරය ආරම්භ වුණා. දැන් අවිද්‍යා සංඛාරයේ දෙනු තාපෝ සංඛාරපච්චය විඥාන. එක්ක එන එක්ක කන එක්ක නාසය දිව එක්ක කය එක්ක මන. මේ විඥාන හරියට එක උපදවන ආයතන ස්කන්ධයක් ගැන පහල කිරීම කරන ආපෝ. එතකොට යම් ආයතනයක් උපන්න නම් අරමුණ ගැටිලා විඥාන පහල වෙලා ස්පර්ශය වේදනා සංඥා සංඛාර ආයස්තන ටික පහල වෙනවා. එතකොට අතීතේ නිසා වර්තමානයේ වර්තමානයේ නිසා අනාගතයත් හට ගන්නවා. දැන් වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් විපාකේ විපාකේ හැටියට දැක්කොත් අතීත හේතු නිසා හටගත් වර්තමාන විපාක නිරුද්ධ වෙලා යනවා. වර්තමානයේ තුල හේතුවක් හදාගත්තේ නැති නිසා අනාගත ඵලයක්
නැතු වෙනවා. ඒ කියන්නේ නොහට ගන්නවා. නූපදිනවා. ආයකක් හටගන්නේ නැහැ. විඥාන හයින් එකක් හරි හටගන්න ඉඳනේ අපි මෙතන දැක්කේ ඉපදිලා නිරුද්ධ වෙනවා. ඉපදිලා වැය වෙනවා. මේ ස්කන්ධ ටික උපදිලා මැරෙනවායි දැක්කේ. උපදිලා මැරෙනවා දැක්ක නිසා තියෙනවා ඉන්නවා කියලා හොයාගෙන යන්න ආපහු සිතක් උපදවන්න ප්‍රාණයක් නැහැ. ඒ නිසා නะ විඥාන නිරෝධය කියනවා සලායතන නිරෝධය කියලා කියනතට. ඒ නිරෝධය නොදැක්කොත් අතීත රැස් කරපු දේ නිසා දැන් විපාක ස්කන්ධය පහළ වෙනවා. දැන් විපාකයට අපි අලුතෙන් මේ හවලදී හවලදී කියන දෙයක් යමක් බවට බාරගෙන ඒ හේතුව නිසා අනාගතේ ඒ දැක්ක දේ බලන්න අපව ඇහැට කනට නාසයට දිවට කයට මනසට ආයතනයන්ගේ තේනවා. ආයතනය උපදිනවා කියන්නේ බාහිරයේ ගැටෙනවා. ආය විඥානයක් උපදිනවා. ආය ස්පර්ශයක් හට ගන්නවා. වේදනා සංඥා සංකාර ආය විපාක වටිනාක් තියෙනවා. කර්ම විපාක ක්ලේශ අපිට හැමතිස්සෙම දැන් හම්බ වෙන්නේ විපාකය. පෙර කර්මය නිසා දැන් විපාකය. විපාකයේ විපාකයේ වශයෙන් යවෙන්න දෙන්නේ නැහැ. අපි මෙතන ක්ලේශයක් උපද්දව ගන්න. පෙනෙන සංඥාවට පෙනෙන සටහන ඇත්ත ඇති නොදැක මේ ආවල්දේ මේ ආවල්දේ මේ ආවල්දේ කියලා මිත්‍යා සාගත දැනගැනීමකට එනවා කියන්නේ වර්තමාන හේතුව හදාගත්තා. දැන් වටාපත කියන දැනගැනීමකට ආවා කියන්නේ ඒ දැනගැනීම මේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන බලන්න නුවණ නොතිබුණා. අපි සාපේක්ෂික වෙන වටාපතට. වටාපත බලන්න, වටාපත ගැන හිතන්න, වටාපත ස්පර්ශ කරන ආයතනය පහළ වීම සිද්ධ වෙනවා. එතකොට ආයතනයක් උපදිනවා කියන තැන අපහම අනාගත ස්කන්ධ ටික පහළ වෙනවා. අපි උදේ කතා කළා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකී අවිජ්ජා දෝමනස්ස. කායනුපස්සනා වඩන්නේ කුමක් සඳහාද? කායනුපස්සනා වඩනවා කියන කාරණාව තුළ මෙන්න මේ කරුණු ටික එදිලා තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එතකොට මෙතන කියවෙන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික. ආතාපි කියනකොට විරිය ඉන්ද්‍රිය, සම්පජඤ්ඤය කියනකොට පඤ්ඤේන්ද්‍රිය, සති කියනකොට සතිේන්ද්‍රිය, විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අවිජ්ජා දෝමනස්සෙන් දුරු කරනවා කියන තැන වැඩෙන්නේ සමාධි ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්මයි මේ කවටහන තුළ වැඩෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහටයි ආනාපාන සතිය හරි මන කමටහන හරි වඩන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ කොට ආතාපි සම්ප්‍රජානෝ සතිමා කියන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන ශ්‍රද්ධාව වැඩෙන විදිහට මේ ටික වැඩෙන්න ඕන. එතකොට එතනදී අපි කියවා ආතාපි කියලා කියන්නේ ප්‍රසන්නයක් ප්‍රදාන වීර්යය. ප්‍රඥාව කියලා කියන්නේ උදේවැය දක්නා නුවණ බව මතක් කරලා. සතිය කියලා කිව්වේ මේ වර්තමාන මොහොතට සිහි කරලා දෙන ධර්මයේම බව මතක් කළා. චිරගතං චිරභාසිතං සවිතා අනුසාරිතා.
එතකොට දැන් එතනදී අපිට කරන්න තියෙන කාර්යය හොඳට හඳුනාගත්තොත් මෙහෙමයි. දැන් අපි අර අහපු ධර්මයට ගලප ගන්නවා මේක. දැන් අපි යම් තැනක් දැක්කහනේ මෙන්න මේ ස්කන්ධ ආයතන ටික පහළ වෙලා සංඥාවට අපි කල්පනා කරලා අපිට හැමතිස්සෙම මේක වැරදි උත්තරයක්. සත්‍ය කෙනෙක් පුද්ගලයෙක් කියන තැනනේ අපි ඉන්නේ. වැරදි උත්තරයක් නෙන්නේ. වැරදි උත්තරයක් වෙනවා කියන්නේ සංඥාවට අපි රැවටිලායි කල්පනා කරලා තියෙනවා. සංඥාවට රැවටිලා වැරදි කල්පනාවක් කරපු නිසා අපිට හැමතිස්සෙම එන්නේ වැරදි උත්තරයක්. දැන් අපිට වැරදි උත්තර එන්නේ නැත්තම් කලයුත්තක් නැහැ අපිට. කතමිච්ච. අපි තාම ඉන්නේ මිරිඟුවට රැවටිලා වතුරයි කියන තැනක. හැබැයි දැන් අපි දන්නවා එකක්, මිරිඟුවට අපි හැමතිස්සෙම රැවටිලායි වතුර කියන්නේ ගන්න කියන දැනුම අපිට තියෙනවා. දැන් අපි නිකම්ම රැවටිලා ඉන්නවනේ කැලේ මොනෙක් වගේ. දැන් අපි දන්නවා වතුර කියලා රැවටෙන බවක් විතරයි තියෙන්නේ මිරිඟුවයි කියන දැනුම තියෙනවා. දැනුම තිබුණාට බවහලවත් නැහැ මේ මිරිඟුවට රැවටිලා. හැමතිස්සෙම අපේ දැනගැනීම එන්නේ මිත්‍යා සහගතව. දැන් අපිට තියෙන්නේ මිත්‍යා සහගතව ආපු දැනගැනීම, දැනගැනීමකින් අවසන් කරන්නට ආපස්සට මෙනෙහි කරන එක. මේ දැනගැනීම ඇතුළේ මේ හේතු ටිකේ දිලා නේද? මේ හේතු නිරුද්ධ වෙනකොට, මේ ස්කන්ධ ටිකේ ඉපද නිරුද්ධ වෙනකොට මේ දැනගැනීමද මෙතනම නිරුද්ධ වෙනවා නේද කියන බලන්නනේ තියෙන්නේ අපිට දහම දකින්නවා කියන තැන. ඒ ටික පැහැදිලිද? එතකොට අපිට කලයුත්ත තියෙන්නේ එතනයි දැනට. දැන් අපිට දැනගැනීමකට ආවහම ඒක ආපස්සට හරවන්න ඕන. එයි මේ දැනගැනීම ඇතුළේ මේ හේතු නිසා මේ හේතු නැතිවෙනකොට මේ දැනගැනීමත් නිරෝධ වෙනවා කියලා බලන්න ඕන. එයි නොබැලුවොත් මේ දැනගැනීමට සාපේක්ෂව අපි ලෝභ ද්වේෂ කියන දෙකට වැටෙනව නේද? එතන ආපස්සට හැරිලා ඒ ටික වහා නිරුද්ධ නොකළොත්, එතන වීර්යයෙන් සිහියෙන් එතන නොහිටියොත් මොකද වෙන්නේ? ආපහු දැක්ක දේ හොයාගෙන තණ්හාවෙන් ආයතනෙන් උපදවා ගන්නවා. ලෝභ ද්වේෂ වලට යනවා. පෙනුණු දෙයට සාපේක්ෂව අපි ලෝභ සහගත හෝ ද්වේෂ සහගත ලක්ෂණයි කියන්නේ හෝ අවලක්ෂණයි කැතයි කියන්නේ හෝ හොඳයි කියන්නේ හෝ මොකක් හරි අන්තයකට අපි වැටෙනවා. දැන් දැනගත්ත දැනගැනීම නිරෝධයට යවන විදිහට අපි උත්සාහ කළොත් පොළ දැන් නූපන් අකුසල් ඉපදීම, නූපන් අකුසලයේ නූපදවීම, උපන් අකුසලයේ දුරු කිරීම, නූපන් කුසලයේ ඉපදීම, උපන් කුසලයේ වැඩිවීමනේ සතර සංයප්පදන් වේවි. දැන් අපිට වෙලා තියෙන්නේ මොකක්ද? හැමතිස්සෙම නූපන් අකුසලයේ ඉපදিলা. මිත්‍යා දෘෂ්ටියෙන් ඉපදিলা තියෙන්නේ. වැරදි දැනගැනීමක් නැවිලා තියෙන්නේ. දැන් නූපන් අකුසලයේ ඉපදিলা. දැන් අපිට දැන් තියෙන්නේ උපන් අකුසලයේ වඩන එකද? නෑ, නූපන් අකුසල උපන් අකුසලයේ දුරු කරන එක. එහෙනම් මේ යමක් දෙයක් ඇතුළේට ඇති වෙච්ච දැනගැනීම නැති වෙන විදිහට, නිරුද්ධ වෙන විදිහට අපි බලන්න ඕන. මෙන්න මේක මේ හේතුයේදලා යාවේ. මේ හේතු නැති වෙනකොට මේක පවතින විදිහක් නැහැ. තෙලුත්‍රියක් දැල්ලත් ඇති කල්හි ආලෝකයේ තිබුණා නම් තෙලුත්‍රියක් දැල්ල නැති වෙනකොට ආලෝකයේ තියෙන විදිහ නැහැ. එහෙනම් මේ දැනගැනීම මේ මෙතන තමයි ඇති. මේ හේතුත් එක්ක මේ ටික නිරුද්ධ වෙනවා කියලා බලලා ඒක අතහරින එක. අතහරිනවා, අතහරින්න බලනවා කියන ක්‍රියාව තුළ ඔන්න වීර්ය යෙදিলা. නූපන් කුසලයේ ඉපදෙව. දැන් තිබුණේ අකුසලයේ ඉපදিলা තිබුණේ. නූපන් අකුසලයේ ඉපදিলা තිබුණේ. දැන් ඒ අපි ඒ අකුසලයේ වැඩුවා නම් වටාපත්‍ර මල අම්මා තාත්තා කියන දැනගැනීමකට ආව නම් අපි දැනගත් දේට සාපේක්ෂව ලෝභ දේශ උපදින විදිහට තමයි හිතන්න වෙන්නේ. දැන් අපි මොකද කළේ? ඒ අකුසලයේ වැළුවා, නිරුද්ධ කළා. නිරුද්ධ කරන්න අපි මොකද කළේ? නූපන් කුසලයේ ඉපදෙව්වා. මෙන්න මේ ඇති වෙච්ච දැන ගැනීම, මෙන්න මේ හේතු නිසා හටගන්නේ, මෙන්න මේ හේතු, මෙන්න මේ නිරුද්ධ රැවටිලයි මේ දැන ගැනීම ඇති. මේ ඇත්ත ඇත්ත මේකයි කියලා ඇති සැටියෙන්
දැන් හිතලා බැලුවා අපි. පේන්නේ නෑ අපිට. අපි නැවත සිහි කරලා ධර්මයේ සිහි කරලා අනු සතිය කියන්නේ මේක. දැන් අපිට මේක පේන්නේ නෑ, පේන්නේ නෑ. තාම අපි නුවන් වැඩිලා නෙමෙයි. අපි මේ ධර්මතාවය මේක මෙතන නේද යෙදෙන්නේ, මෙහෙම නේද මේ මිරිඟුවට රැවටිලා නේද මේ වතුර කියන දැනගැනීමට ආවේ. මේ මිරිඟුවට රැවටිලා නේද මලක් කියන දැනගැනීමට ආවේ. මේ මිරිඟුවට රැවටිලා නේද වටාපතක් කියන දැනගැනීමට ආවේ. මේ මිරිඟුවට රැවටිලා නේද අම්ම කියන දැනගැනීමට ආවේ කියලා මෙබඳු රැවටිලිමක් වෙලා නේද තියෙන්නේ කියලා නැවත සිහි කරන බව, ඒ ධර්මයේ සිහි කරලා දෙන බව සිහියට ආйти. ඒ සිහියෙන් මේ කටයුත්ත නැවත නැවත විමසන බව නුවණට ආйти. ඒ නුවණින් සිහියෙන් මේ කටයුත්තෙහි යෙදෙන බව වීර්යයට ආйти. එතකොට වීර්ය සිහිය නුවණටක යෙදෙනකොට මොකද වෙලා තියෙන්නේ? ලෝභ දේශ ටික අයින් වෙලා. ලෝභ දේශ වලට ඉඩ නැහැ. ලෝභ දේශ නැහැ කියලා කියන්නේ ඉබේම සමාධි ඉන්ද්‍රිය වැඩි නැහැ. මේක තමයි උදේ කිව්ව ටිකක් පැහැදිලි වුණා නම්. දැන් පැහැදිලි. පින්චිත් දෙයක් වට හරියන්නේ නැහැ. මෙහෙම මතව ඩිංගක් වන්න අපි
අවසන් කරමු.
අවසන් කරමු. දැන් ආපහු එන්නත් එපා. ආයි හවුස් එන්නත් එපා. තව එහෙම මොන හරි අහන්න තියෙනවා නම් අහලා ඉවර කරමු. සංගීත දේ ගැන මොනවද අහන්න තියෙන්නේ? සංගීත දේ ගැන කාලා තියෙන හරියට මට
තේරෙනවා. මම කිව්වා අපේ කර්මාන්ත තේබිව සංගීත දේ කියලා. මමයි තමයි උදේ නැතිව
අර ගමේ ගෙ ලොවිස් කැදුවා
සාමි මොනවා
පොඩි ළමයි වගේ ඔක්කොම ටික දා ඔකේ සම්පත සමහර තැන් මේ මැදලුවක් තමයි ඒ අපේ වෙලා තියෙනවා හැබැයි මෙහිමයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක අයිටි කාටද තියෙන ට්‍රස්ට් එකට දැන් මේවේ අධිකාරි බලයේ තියෙන යාමුදුරන්ට නෙවෙයි දායකයන්ට සමහර වෙලාවට යාමුදුරන්ව පාලනය කරන්න හදනවා දායකයෝ සංගසතු කළා නම් දායකයන්ට අයිතියක් නැහැ එහෙම යාමුදුරන්ට ඇඟිලි ගන්න යාමුදුරන්ව පාලනය කරන්න මම දැක්කම වංගට රටවල වල ගිය නිසා ගොඩක් තැන්වල හාමුදුරුවරුන්ව පාලනය කරනවා. ඒ කියන්නේ මම ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ හිටියා දායක සභාවෙන් කිව්වනේ මට යන්න කියලා වහම. එහෙම පැනවීමක් කළා. ඒ කියන්නේ ඒ තරම් අයිතියක් තිබුණා මට. මොකද මම ස්ථානයේ අයිති කරගන්නේ කියලා. ඉතින් එහෙම සංගසතු දීපලක් අපි පරිහරණය කරනකොට දැන් ස්ථානයක් කියනකොට ඒක හාමුදුරු කියලා කියන්නේ අපි දකින්නේ මාළුවෙක් වගේ. මාළුවට වතුර නැත්තම් ජීවත් වෙන්න බෑනේ. නායකයා කියන්නේ වතුර වගේ. ඒසම මේ දෙකම දෙදෙනාම යම් යම් සීමාවන් තුළ කටයුතු කරන්න වෙනවා. අපි සෞරු හෝ දෙපාර්ශයේ අනවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යන විදිහේ කටයුතු වලට ක්‍රියාකාරකම් වලට වචන වලට බැසගත්තු ඒක තමන්ට හිතකර වෙන්නේ නැහැ. ඒක බරපතල වෙනවා. මේ ජීවිතේම අත්දකින්න වෙනවා, අත්විඳින්න වෙනවා. අපි දකින කාරණාවක් තමයි සමහර තැන්වල සමහර ස්ථානවල බඳු ලොකු වගකීම් දරාගෙන හිටපු අය ලොකු වැඩ කරලා තියෙනවා. නමුත් ජීවිතයේ අවසාන භාගයේ හරිම දුකට වැටෙනවා. තමන් නොදැනවත්වම තුනුරුවන්ට අගල් කරලා. ඒක නිසාක ඒ ජීවිතයේම අවසාන භාගයේ දුක් විඳිනවා. නිසා අපි ස්ථානයක් කරන්න ගිහිල්ලා ශාසනය පවත්වන්න ගිහිල්ලා මොන විදිහකින්වත් අපි කෙලෙසෙන දේවල් නම් කරගන්න හොඳ නැහැ. ඒක අතහැරලා පැත්තකට දෙන එක වටී. ඒ නිසා ප්‍රවේශමින් තමන් රැකිලයි ඔක්කොම කරන්න ඕන. අත්තානම් මේව පටම තමන් කෙලෙසෙන හොඳ නැහැ කියලා. ඒක ගිහියා පැවිත්තා දෙපැත්තෙම තීරණය කරනවා. අමුද්‍රෝ තීරණය කරන මොකක්ද පෞද්ගලික අයිතිතනක් නෙවෙයි, ඒක සංගීත තැනක්. සංගීතය අනු අයිති තැනක්. මම මේක පරිහරණය කරන්නේ සාමි පරිභෝගයෙන්ද, ගායන පරිභෝගයෙන්ද, දින පරිභෝගයෙන්ද, තීජ පරිභෝගයෙන්ද කියන එක දැනුමින් යුක්ත වෙන්නට ඕන. ඉන පරිභෝග තීජ පරිභෝග කියන කාරණාට වැටෙනවා නම් ඒක භයානකයි බරපතලයි. අද්විතන් දෝෂන් සූත්‍රයේ කියන වටිනවා. සාමි පරිභෝගයෙන් පරිහරණය කරන තම ආර්ය මහාවින්ද පත්වලා නැත්නම් දායජ පරිභෝගයෙන් ඒක ප්‍රතිවේක්ෂා කරලා නොනි. ඊළඟ දවසකට වාර කීපයක්වත් ඒ දායකාල්පාදින් කෙනෙක් මෛත්‍රී සිත වඩලා එනයි ගිවා ගන්නවා. දායක බිමුතුමත් කල්පනා කරන සංගසන්තක දෙයක් අපිට තියෙන මේකට මේක පවත්වාගෙන යන්න උදව් කරන එක උපකාර කරන එක අධිපතිත්වය ගැනීම නොවේ කියන තැනක පිළිටන්න වෙනවා. නැත්නම් අපි දකිනවා දෙපාර්ශ්වයේම අපායගාමී ක්‍රියාවලට තමයි බොහෝ වෙලාවට වැටෙන්නේ. සංගසද්දේචර දෙයක් නෙමෙයි, විහියයට නෙමෙයි. දැන් අටිකන්දෝපම සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා මානමී සදහැවත් ගුණගරුක අසරණ දායකින් දෙන දේ දුසිල්ව ඉඳගෙන පරිහරණය කිරීම බුදුහාරු අහනවා මානමී. දුසිල්ව ඉඳගෙන පිණ්ඩපාතයේ වළඳන එකද සැප, ගිනියම් වෙච්ච ලෝහගුලි ගිලින එකද සැප කියලා. ස්වාමීන් වහන්සේ ඉල්ලුවා ඉල්ලගෙන හරි බත් ගිලින එක නක් හොදක් ගිනි ගිලි ගිලිනාට වඩා හොඳයි කියන බුදුහාර කියන නේ මහණෙනි. දුසිල්වේ ඉඳගෙන බත් ගිලිනාට වඩා හොඳයි ගිනි ගුලි ගිලින එක. මේ ගිනි ගුලි ගිනියම් මිච්ච ගිනි ගුලි ගිල්ලොත් ඉච්චේ මරණය හෝ මරණයට ආසන්න දුකකට පත් ඒ මේ ජීවිතේ විතරයි. ඊළඟට තන සුගතියක් වේවි. හැබැයි දුසිල්ව ඉඳගෙන මේව පරිහරණය කළොත් මේකට ලැබෙන විපාකය කල්ප ගානකින්වත් ගෙවලා ඉවර කරන්න බෑ කියලා කියනවා. එහෙම සිවුරු අඳිනවා වඩා ගිනියම් මිච්ච ලෝතහඩු ඇඟ දවට ගන්න එක හොඳයි කියලා කියනවා. ඉතින් මේ විදිහට අයත්කඳ සූත්‍ර දේශනා කළේ. ඒ නිසා ඉතින් පැවිදි අපිටත් මේ සංගතතු දෙකේ ඇත්තර භයානක බරපතලකමක් තියෙනවා නම් දායක පක්ෂයට කොච්චර බරපතල බවක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. හැබැයි තේක වාසියක් තියෙනවා. අද දවසේ උගත් දෙනකෝ සංගීත කලා කිව්වට වචනේ කිව්වට සංගීත නෙමෙයි බොහෝ වෙලාවට පෞද්ගලික මට්ටමින්මයි ඒක කෙරෙන්නේ. ඒ නිසා පුංචිදා තියෙනවා. හැබැයි මෙතනින් එහාට නම් මේ කවුරුත් දැනගෙනයි කරන්නේ. සංගීත කියන වචන ගැන දැන් දන්නවා. මෙතනින් එහාට කන්න ඇච්චන්නේ කාටවත්. ඒ හාමුදුරුව දන්නවා සංඝ සතු දෙද පෞද්ගලික ලැබිච්ච දෙද කියලා. හාමුදුරුව බොහෝ වෙලාවට කරුණාවෙන් නායකව පරිහරණය කරන දේ මොනවද කියලා දන්නවා. ඒ තැන්වල කියලා තියෙන්නේ බොහෝ වෙලාවට පෞද්ගලික ලැබිච්ච දේ නිසා යෝග ගැන සැකසුත් කරගන්නවා. හාමුදුරුව නිතර කරුණාවෙන් ඒ ගැන කටයුතු කරනවා.
සම්මා සෙතෙන්දි මේ ඔබ වහන්සේ එහෙම කිව්වට දැන් මට හිතෙනවා මේ පන්සලේන සංඝාංශේ එක දන්නේ කොහොමද මේ දායකයාගේ මේ සංගීතිකත් පෞද්ගලිකත් කියලා සම්පන්තන සංඝාංශේ දන්නේ
නැහැ. ඔව් සමහර වෙලාවට එහෙම අවස්ථාවක් තියෙන පුළුවන්. නමුත් බොහෝ වෙලාවට මේක ඔබ වහන්සේටමයි කියලා අතටම ගෙනල්ලා පිළිගන්නන අවස්ථා තියෙනවා. ඊළඟට සංගීතය කියලා දාන එකට ගියා වුණත් දන්නවා මේක සංගීත වෙනවද නැද්ද කියන එකම. යම් නුවණක් ඇතුව හිටියොත් මොකද මොනවාගේ අදහසකින් කරනවද කියන එක පේනවා, එහෙම දැනුමක්ත් තියෙනවා. ඊළඟට පෞද්ගලිකව දැන් අපි හිතමු බණකට ගියා ධර්ම පූජාව. ඒක පෞද්ගලිකයි. ඒ වගේ දෙයකට හම්බ වෙච්ච දේ පිළිතුරකට ගියා. කවුරු හරි තමන්ගෙන් යම් කටයුත්තක් කරගෙන බෝධි පූජාවක් තියාගෙන පිරිත් ටිකක් තියවගෙන පිරිත් නූලක් පන්දවගෙන ආශිර්වාදයක් කරගෙන යමක් පූජා කරනවා. ඒක පෞද්ගලිකයි. ඒක උන්වහන්සේට පුළුවන් කැමති කෙනෙකුට පරිහරණයට දෙන්න. ඒක උන්වහන්සේ පෞද්ගලික සතුටක් නිසා.
ඒක
උනාම් දුන්නේ පඳුරු පූජා කිරීම කැපයිද සල්ලි කියන අමුතු කෙනෙකුට වෙන්නේ. අපි ඇත්ත කතාව කළොත් අපිට අවශ්‍ය වුණත් කියන්න වෙනවා. අපිට ඇත්තටම පෞද්ගලිකව සල්ලි අපටවත් අවශ්‍යතාවයක් නැහැ. අපිට ලැබුණත් අපි ඒක යොදවන්නේ පොදු සාසනික කටයුත්තකටමයි. මොකද අපිට පෞද්ගලිකව යොදවන්න කිසිම කටයුත්තක් නැහැ. කිසි අවශ්‍යතාවයක් නැහැ. ඉතින් සංඝසන්තකව යම් යම් දේ පූජා කළ තොරතුරු තියන්නේ අද නෙමෙයි. පෙර අතීතයේ ඉඳලාම මේ සාසන විහාරස්ථානවල තරම් ගබඩා පුරවලා වටිනා දේ තිබුණේ නැහැ. කොහෙවත් දේශීය විදේශික මංකොල්ල කරුව ඇවිල්ලා සොරාගත්තේ මංකොල්ල කෑවේ විහාර දීපලනේ. දැන් සාජහල්ලා වගේ ඉන්දියාවේ ඔය තජ් මහල් වගේ ඒවා නිර්මාණය කරලා තියෙන පන්සල් කඩලා ගත්ත දීපල වලින් මිනිස්සු තමන් සන්තක බොහෝ දේවල් සාසනය උදෙසා බාර කරලා තියෙන ඉඩ කඩන් ගේදරෝ අත පිටි දන නිදාන පවරලා තියෙනවා සාසනික පැවැත්ම උදෙසා. ඉතින් අපි පෞද්ගලිකව හාමුදුරුවන්ට සල්ලි පූජා කරනවා කියන මත යමක් තුන්නොත් හාමුදුරුවන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා වෙන්න පුළුවන්, පොදු පරිහරණය සඳහා වෙන්න පුළුවන්. අපි දෙන අදහස මත තමයි ඒක වරදක් වෙන්නේ. දැන් සාසනික නඩත් සාසනික පැවැත්ම සඳහා අපි ආධාරයක් කළොත් උපකාරයක් කළොත් අපේ චේතනාව සාසනික අභිවෘද්ධියක්. සාසනික අභිවෘද්ධියක් උදෙසා යමක් පූජා කළොත් ඒක හිතක් වෙන්න බෑ පූජා කළ කෙනාට. හැබැයි ඒක බාරගත්ත කෙනා ඒක වැරදි විදිහට පෞද්ගලික දේ සඳහා වැරදි දේ සඳහා යොදවනවා නම් සාසනිකව ලැබිච්ච දේ වැරදි පරිහරණය කිරීමේ දෝෂය තමයි බාරගත්ත කෙනාට පැවරෙනවා. එනිසා මේ ශාසනය තුළ මුල් බුදු සමයට අනුව බලනකොට අපිට කොහොමදවත්ම කියන්න අයිතියක් නැහැ, කියන්න පුළුවන් කමක් නැහැ, කියන්න ඉඩක් නැහැ. මිල මුදල් පරිහරණය කියන එක සුදුසුයි කියලා භික්ෂුවකට. එහෙත් වර්තමාන ජන සමාජයේ තුල භික්ෂුව ලක් වී ඇති තත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ පැත්තට ආපු කෙනෙකුට. දැන් ගුරු මිතායිලන්ති නම් ගැහෙන පිරිමි දෙගොල්ලම ජීවිතයේ යම් අවධියක් පැවිදි වෙලා ඉන්න නිසා මේ පැවිද්දේ තියෙන අඩුපාඩුකම් මොනවද, හොඳ ගති මොනවද, නරක ගති මොනවද, දුර්වල ගති මොනවද, හොඳ යහපත් ගති මොනවද කියලා හොඳටම දන්නවා. එනිසා පෞද්ගලිකව ගත්තන් පස්සේ අද දවසේ ඉස්සර ජන සමාජය තුලින් පැවිද්දාව සුරක්ෂිත වුණා. අද බොහෝ වෙලාවට ඒ සුරක්ෂිත භාවය පිළිබඳව අවිනිශ්චිත බවක් තියෙනවා. අද අපේ රටේ ගත්තොත් කොළඹ ප්‍රධාන නගර ආසන්නයට වෙන්න හාමුදුරුවන්ට සම්පත් ඕන තරම් පිරලා යනවා. නමුත් අපි දන්න පන්සල් සිය ගණන් තියෙනවා ඔය පිටිසර ගම්වලට වෙන අනුරාධපුර පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, මොනරාගල පැත්තට වෙන්න අවුරුදු දෙකකට තුනකට සැරයක්වත් සිවුරක් හම්බ වෙන්නේ නැදින්. ගිහිල්ලා බැලුවොත් කෑලි කෑලි අමුණලා යන්තම් පඳු ගහලා සිදු වෙච්ච පැල්ලම් ගහිච්ච සිවුරක් තමයි ඇඳගෙන ඉන්නේ. වත්තෙන් ගලව ගන්න මයියොක්ක දණ්ඩක් මයියොක් කාලයක් තමයි සමහරලාට බොහෝ වෙලාවට ආහාර පිණිස වෙන්නේ. පැපොල් ගෙඩියක් හම්බගෙන කාලා ජීවත් වෙන වේල් තියෙනවා. මේ වගේ අතිශයින් දුෂ්කර ජීවිත ගෙවන හැතු ඉන්නවා.
ඉතින් මෙන්න මෙබඳු අයට පිහිටක් පිළිසරණක් නැහැ. ඉතින් කාගෙන් හරි මේ පිහිට පිළිසරණ තියෙනවා. ඒ ඇත්තන්ට ලැබෙන්නකුත් නැහැ. ලැබෙන්න තරම් දෙන්න අයත් ඒ ගම්වල නැහැ. ඒ නිසා දැන් අපට ලැබෙනවා නම් දෙයක් අපි ඒ දෙක මම දැන් ගියේ සැරේ ඔස්ට්‍රේලියාවෙල මට ලැබිච්ච දේ මම අරගෙන ස්ථාන තුනක රුපියල් ලක්ෂයේ ලක්ෂයේ ගිණුම් තුනක් සංගෝපස්ථානයේ ගිණුම් තුනක් ආරම්භ කළා දුන්නා. ඔන්න ලෙඩක් හැදුනහම ත්‍රිවිල් එකක්වත් අරගෙන ස්පිරිතාලයට යන්න කියලා තරමකවත්. ඉතින් අපිට පුළුවන් දේ අපට පෙර දන් දුන්න නිසා අපිට ලැබෙන බවක් තියෙනවා. ඒ නිසා දැන් අපි කරන්නේ අපිට ලැබෙන දේ තව තැනක නැති තැනක යහපත පිණිස යොදවන. දැන් අර ආනන්ද හාමුදුරුවන්ට එක වතාවක් රජ විෂවරු 500ක් උන්වහන්සේගෙන් බණ අහලා තමන්ගේ කරේ තිබිච්ච සළු 500ක් ආනන්ද හාමුදුරුවන්ට පූජා කරනවා. රජුරු අහනවා විෂවරුන් කෝ නුඹලාගේ සළු ටික තියලා ආනන්ද හාමුදුරුවන්ට පූජා කරනවා. එතකොට මෙයා කලතිරනවා ආනන්ද හාමුදුරුවෝ කඩයක් දාන්නද? පෙරපිලි කඩයක් දාන්නද ආනන්ද හාමුදුරුවෝ? ඔච්චර බාර ගත්තේ කියලා. ටිකක් කමනාපයක් ඇති වෙනවා, කලබලීමක් ඇති වෙනවා. ඇති වෙලා ආනන්ද හාමුදුරුවෝ ළඟට එනවා. එවිල්ලා අහනවා ස්වාමීනි, ඔබ වහන්සේ අපේ විසෝරු පූජා කරලා සල් 500ක් බාර ගත්තද? කඩයක් දාන්නද? එනේ, එහෙනම් මොකක් කරන්නද? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මහරජ, අපිට යමක් හම්බ වුණොත්, යම් වස්ත්‍රයක් හම්බ වුණොත් සිවුරු දිราපත් වෙච්ච අයට මේක දෙනවා. ඒ දිราපත් වෙච්ච සිවුරු වලින් අපේ ඇඳන් වලට මේ සීට් වලට ගන්නවා. ඇඳන් වලට ඇතිරිලි හැටියට, පුටු වලට ඇතිරිලි හැටියට පාවිච්චි කරනවා. ඒ දිราපත් වුණාම ඒ ඇතිරිලි දිราපත් වෙච්ච ඒවා තිබුණොත් ඒවා අරගෙන අපි කෑලි කෑලියකට අමුණලා විසි මහනවා, බඩු බාහිර ආදී තැන්පත් කරන්න මල් මහනවා. ඒවත් දිราපත් වුණාට පස්සේ අපි පාපිසි වලට දානවා. පාපිසි දිราපත් වුණාට පස්සේ ඒවා මුඩි කරලා අරගෙන දූවිලි පිස දාන්න, තෙත් කරලා දූවිලි පිස දාන්න ගන්නවා. මහරජා ඒවත් දිราපත් වෙලා එහෙමත් පාවිච්චි කරන්න බැරි වුණාට පස්සේ මේ අහිංසක දායකයන් දුනු දේ විනාශන කොට අපි මැටි වලට අනලා බිත්ති වලට ගහනවා. අහක දාන්නේ නැහැ කියලා කියනවා. රජුරෝ තවත් පැහැදිලිලා තවත් සල් 500ක් ආනන්දවට පූජා කරනවා. ඉතින් ඒ වගේ මේ දීම හෝ ලැබීම නෙමෙයි වැරද්ද, මේ ලබන කෙනා මේකෙන් යොදවන්නේ කොහෙටද කියන එකයි බලන්න ඕනේ. දැන් අපේ රටේ බොහෝම සම්පත් තියෙන තැන් ලැබෙන තැන් තියෙනවා. නමුත් කිසිම අසරණ තැනකට පිටිටක් පිළිසරණක් වෙන්න යන්නේ නැහැ. අටමස්ථානයේ දල්දා මාලිකාව ඔය බෝධි පිටිටලා කියන තැන් මේ තැන් වලට දවසකට ලක්ෂ ගණනින් ලැබෙනවා. කිසිම සාසනික උපකාරයක් වෙන්නේ නැහැ කිසිම තැනකට. ඒ නිසා කවුරු හෝ යමක් ලබාගෙන නැති බැරි අසරණ තව කෙනෙකුට උපකාරයක් පිටක් වෙන තැනකට තියෙනවා නම් ඒක මුළු සාසනයටම කරන උපකාරයක් වෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ භික්ෂුවකට මුදල් දීම ඒක විනයානුකූලව ගත්තොත් ඒක හොඳයි කියන්නේ ඒකට කරුණු කියන්න අපි දක්ෂ නැහැ. ඒක ඉතින් නොවිය යුතුයි කියන්නේ මොකද? වර්තමානයේ තුල පවතින ක්‍රමය තුල කාට හෝ ලැබීමක් තියෙනවා නම් ඒ ලැබෙන දේ නැති බැරි අය උදෙසා යෙද වෙනවා නම් හේබඳු දේ සඳහා යමකු යම් සහයක් දක්වනවා නම් ඒක අයහපතක් වෙන විදිහක් නෑ. මොකද අපි දන්නවා පෞද්ගලිකව අපි අසනීප වෙලා ආරන්නේ ඉඳලා කැලේ ඉඳලා එළියට එනකොට අපිට පිට වෙන්න කවුරුවත් හිටින්නේ. අද ඉතින් බණ අහන නිසා දන්න අය නිසා අද ඉන්න ඕන තරම් දවසකට 10 දිනක්වත් ඇවිල්ලා අහන මොනවද ඕන කියලා. ඒ අද එදා හිම හිටියේ. ඒ වගේ අදත් ඉන්න මහුවක් අසරණව දීප්තිමත් කල් ගන්න විදියක් නැතුව යන්නේ එන ගමන ඉදමක් නැතුව ඉන්න තැනක් නැතුව ජීවත් වෙන කැවිලි ජීවිත තියෙන අසරණ. ඉතින් ඔබ දෙන දේ බඳු දෙයට දෙනවා නම් ඒක අයහපත පිණිස යෙදුණා නෙමෙයි. කවුරු හරි ඔබ දෙන දේ අයහපත පිණිස යෙදනවා නම් මේක ඒ පුද්ගලයා විශාල වරදක් තමන්ටත් අනුන්ටත් සිද්ධ කරන භයානක අපරාධකාරී බවට පත් වෙනවා. ඒ නිසා දැන් අපි හිතමු දැන් අපි මේ රටකට ආවන් පස්සේ දැන් මොනවානේ පිරිකර පූජා කරන සිවුරු වන්දන තුවා. දැන් මොකටද මේවා මට තියෙන මේවා මේ දාලා යන්නේ කියලා. නමුත් ඒ දෙන දේ මට ගිහිල්ලා ගුරුවරයෙකුට, මගේ ගෝලයෙකුට, කැපකරුවෙකුට, අම්මෙකුට, තාත්තට, සහෝදරයෙකුට දෙන්න දෙයක් මට දුන්නා. මට ඒක ප්‍රයෝජනයි. පෞද්ගලික මට්ටමින් ගත්තොත් සංගතන්තකව කියලා සිවුරු පිරිකර ටික පූජා කළොත් ඔන්න මෙහෙ ඉන්න සංඝයාද කියලා මට තියලා යන්නේ තමයි දෙන්නේ. අපි බලන්න ඕන දෙනකොට මේ ප්‍රතිග්‍රාහකයාගේ අවශ්‍යතාවය. මේක මේ දෙන ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් වෙනවද කියලා. ප්‍රතිග්‍රාහකයාගේ ලාභේ ප්‍රයෝජනේ ගැන බලලා තමයි අපි යමක් කරන්නේ. ගොඩාක් ගොඩ ගැහිලා තියෙන තැනකට තව තවත් ගෙනල්ලා දැම්මොත් ඒක නිෂ්ඵල කාරණාවක් වෙනවා. ඒ නිසා අපි අවශ්‍යතාවයේ හඳුනගෙන අවශ්‍යතාවයේ තීරුම් අරගෙන යමක් දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. මුදල්ම කියන කාරණාව මත මේ මොන දේ හරි අවශ්‍යතාවය හඳුනගෙන දෙන එක වටිනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් කවුරුන් හෝ එහෙම හරි මුදල පරිහරණය නොකරනවා නම් ඒක වටිනා උතුම්. එහෙම පරිහරණය නොකරනවා නම් උතුම්. ඉතින් මට පෞද්ගලිකව ඊටාත්ම පහසුවෙන් ඒ පරිහරණය නොකර ඉන්න පුළුවන්. හැබැයි මගෙන් යැපෙන පිරිසක් ඉන්නවා. මම අතහැරියොත් කවුරුවත් දෙන්නේ නැහැ. ලැබෙන්නේ මට විතරයි. දැන් මම අතහැරියොත් මට මම බාරගන්නේ නැහැ. එතකොට මන් නිසා යැපෙන දරුවෝ ටික හිතන විදියක් නෑ, පෞද්ගල විදියක් නෑ. සුවල බාලියෝ ටිකට, කැපකරුවෝ ටික නටත්තු වෙන විදියක් නෑ. දැන් මම ලෙඩ වුණාම ආව සුචාල් තරන් ගිහිල්ලා, නැපලුවෙකට ගිහිල්ලා, නවලුවෙකට ගිහිල්ලා බලයි. හැබැයි අනිත් අය බලන්න කෙනෙක් නෑ. එතකොට මට මගේ අතේ නැත්තම් මං එහෙනම් තව කෙනෙකුට කියන්න වෙනවා, අනේ මෙන්න මේ ගෝලේට ලෙඩ වෙලා එක්කන් යන්න කියලා. එතකොට මම සල්ලි ඉල්ලුවත් එකයි, සල්ලි ගත්තත් එකයි, තව කෙනෙකු ලවාත් මේ කාර්යය කරගත්තත් එකයි. ඒ නිසා මට පෞද්ගලිකව ගත්තාම මගේ ජීවිතේ මට තඹකට පහක්වත් දීලා මිලදී ගන්න කියන අවස්ථාවයක් මට නැහැ. මම සිවුරක් අවුරුදු 4ක් 5ක් අඳිනවා. අඳනයක් සිවුරක් අවුරුදු 6-7ක් අඳිනවා. සමහරලාට මට අඳින්න හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ඒ සිවුර ඒගොල්ලෝ අරගෙන වෙන සිවුරක් මට දීලා මේකම අඳින්න කියලා යනවා. ඒ මගේ සිවුර අඳපු සිවුර අරගෙන යනවා. මොකද තියුණොත් ඒකම අඳින නිසා. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපිත් මේ වැරදි කාර්ය කරනවා. දැන් මමත් මුදල පරිහරණය වෙනවා. තමයි මට පෞද්ගලිකව පරිහරණය කරලා මුදලකින් කරන්න කටයුත්තක් මට නැහැ. මට බැංකු ගිණුම් වල තියාගෙන, ගොඩි ගහගෙන එහෙම රැස් කරන්න දෙයක්වත් නැහැ. මට පෞද්ගලිකව නඩත්තු කරන්න කියලා කෙනෙකුත් නැහැ. මම අම්මගෙන ටිකක් බලනවා. තාත්තා ඉන්න කන්තන්ත ගැන බැලුවා. අම්මා ඉන්නවා දැන් අම්මා ගැන මම බලනවා. ඒක මට තියෙන වගකීමක්. මට දරන්න පුළුවන් ප්‍රමාණයට මගේ රෝග පීඩාවන් වලට මම උපකාර වෙනවා වෛද්‍යවරුන්ට කතා කරලා. ඒ අය මන් දැන් හිටවත් වෛද්‍යවරු ලබා කරන්න පුළුවන් උපකාර ටික කරනවා. බෙහෙත් ටික අරන් දෙන්නම කියනවා. එහෙම යම් යම් සීමාවන් තුළ එහෙම පෞද්ගලික කටයුතු කරනවා. ඊට අතිරේකව ශාසනයෙන් බැහැරව කිසි කටයුත්තක් දෙන්නේ නැහැ. නිසා මන් දන්නේ මට දුන්න දෙයක් නම් අපත්‍ය දෙයකට නරක දෙයකට කොහොමද වත්ම යෙදෙන්නේ නැහැ කියන කෙත්ත.
සමිනාස බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවන්නේ සමිනාස වලට කැපයි කියන අම්මා තාත්තා
චක බලා ගන්න කියන මම අද දවාලේ ධර්ම දේශනා කරද්දි මම මතක් කළා බුදුහාමුදුරුවෝ තේ දේ කළා සරියුත් හාමුදුරුවෝ තේ දේ කළා වික්ෂ සමාජයේට ඒ අවසරය දුන්නා සිව්පස්සු ඉඳපාති කරගෙන හරි සමතත් පෝෂණය කරන්න කියන එක. මේ නිසා ඒ කටයුත්ත අපට යම් ප්‍රමාණයකට පැවරලා
තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් ගීයන්ගෙන් ඉල්ලන්න බැරිද?
ඉල්ලන්න පුළුවන්. හැබැයි හැමෝගෙම නෙමෙයි. ඉල්ලන්න පුළුවන් අම්මගෙන් පුළුවන්, තාත්තගෙන් පුළුවන්. ලොකු අක්කගෙන් පුළුවන්, ලොකු අයියාගෙන් පුළුවන්, පොඩි නංගිගෙන් පුළුවන්, බාල මල්ලිගෙන් පුළුවන්, නැන්දාගෙන් පුළුවන්, මාමගෙන් පුළුවන්, ඊට අතිරේකව ඉන්න කැප මේ දායක කැපකරු දායක කියලා දෙකක් තියෙනවා. දායකයෝ සමහර දායකයන් සාමීනිය වහන්සේට යම් අඩුපාඩුවක් අවශ්‍යතාවයක් නැත්නම් මට දැනුම් දෙන්න කියන දැනුම් දීලා ඉන්න පිරිස තමයි කැපකරු දායක කියන්නේ. එතකොට ඒ අය ඉල්ලීමක් කරලා තියෙන සාමීනිය වහන්සේට යම් අවශ්‍යතාවයක් නැත්නම් මට දැනුම් දෙන්න. අන්න එහෙම අප වෙලා ඉන්න කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවයක් කියන්න පුළුවන් තහනමක් නේ. ඊට එහෙම ඉල්ලීමක් නොකරපු කෙනෙකුට කියන්න ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙකුට අප වෙලා ඉන්නව නම් ඔබ වහන්සේට ඕන අවශ්‍යතාවයක් මට දැනුම් දෙන්න මම කරන්න පුළුවන් දෙයක් කරනවා කියලා කියනවාම දැන් හඳුරුව තාමර දැන් ඕන දෙයක් දෙන්න කියලා තියෙන කියලා ඕන දෙයක් ඉල්ලන්නේ හඳුරුවත් බලන්න ඕන ඵලේති රසමාදායේ වංගාමින් විචරේ යතාපි පුත්තරාසින්ම යතා ගමරූප උප්පන්නන ගමර මලට වර්ණයට කිසිවකට හානියක් නොකොටයි රොනුරාගන්න. ඉතින් භික්ෂුව දායකයව ඇසුරු කරන්න කියන කීවම එක් වගේ තලන්නේ නැතුව පීඩා කරන්නේ නැතුව එනිසා යමක් දෙන්නම් ඕන දෙයක් ඉල්ලන්න කියපු තරමකින් මේ අත්‍යවශ්‍ය දේ බලලා ඔහුට මේ වෙලාවේ පුළුවන්ද කියන වගතුග හොයලා ඉල්ලන්න. දැන් අපිට ඇවිල්ලා ඕන තරම් කිනෝ නේහාන්නේ කැමති දෙයක් ඉල්ලන්න කියලා. ඉතින් අපි කියන්නේ නෑ. ඉතින් අත්‍යවශ්‍ය කාරණාවක් තිබුණොත් හොඳටම බලලා මෙයාට මේක කරන්න පුළුවන්ද බරක් නැද්ද රිදෙන්නේ නැද්ද කියලා හිතලා බලලා හොයලා බලලා තමයි යම එහෙනම් මේ දේ දෙන්න කියලා කිව්වොත් කියන්නේ. ඒක තමයි ඉතින් අපිට කරන්න තියෙන දේ. එහෙම නැත්නම් අපි සමාජලාවට බෙහෙත් ටික පවා නැතුව බෙහෙත් ටික තියෙන බෙහෙත් ටික ඉවරයි අලුතෙන් බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ කාට කියන්නද කොහෙදිනේ හැදුවා. බෙහෙත් ටික නොබී ඉන්නවා. ඉතින් කවුරු හරි සුදුස්සෙක් ඇවිල්ලා ඇහුවොත් මෙයාට මේ ටික බෙහෙත්ේ වටිනාකම ගැන හොයලා මේකට කීයක් විතර යයිද කියලා හොයලා බලලා මෙයාට මේ බර දාන්න පුළුවන්ද කියලා බලලා තමයි කියන්නේ. එහෙම නැත්නම් සති දෙකකට බෙහෙත් තෝරනම් සතියකට බෙහෙත් අරන් දෙන්න කියලා එහෙම තමයි අපි කරන්න වෙලා තියෙන්නේ. ඒක තමයි තියෙන අපේ පැවැත්ම. ඉතින් අපි ගත කළ ජීවිත ගැන හොයලා බලුවොත් අපි කොච්චර දුස්තරතාවයෙන්ද ජීවත් වෙලා තියෙන්නේ කියලා. මේ ලෝකේ වර්තමාන කාලේ නොවිදපු දුක් පැවිදි ජීවිතවල අපි ජීවත් වෙනවා. කිසිවක් නැතුව අසරණ කිසි දෙයක් නැතුව මම එක සැරයක් වාසනේ කියලා දවස් තුනක් අන්න බොන්න වතුර ටිකක් අර නැතුව දවස් තුනක් උදේ හිටියා. තව දවස් කිහිපයක් හිටියා නම් මෙල්ල යන කවුරුහත් දන්නේ නැහැ. කිසි කෙනෙක් හෙව්වේ නැහැ. ඉතින් පින්ද පාත යන්නේ මිනිස්සුත් හිටුවා පින්ද පාතේ ආවේ නැහැ. ඒගොල්ලන්ටත් බලන්න අමතක වුණා. ඒගොල්ලෝ ඊතමන් කොහේ හරි ගිහිල්ලා වෙන්නේ නැති කියලා. මම හිතුවා ඉතින් දැන් අද නැතුවට හිට ගන්න පුළුවන් වෙයි කියලා. හිතා හිටත් යන්න බෑ. තුන්වෙනි දවසේ තමයි අහම්බෙන් බොහෝ දුරක ඉඳලා කට්ටියක් ඇවිල්ලා ගල්ලෙන්නට ඇවිල්ලා බලනකොට මම තුන්වෙනි දවසේ කයම් බීම වතුර නැතුව. ඉතින් ඒ වෙලාවේ ස්පීඩාල්ගෙන ඉන්න සීලෙන් ඉන්න යත් ජීවිත පිළිවෙල. එහෙම වෙනවා ඉතින් අසරණ වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක බයිද්දේ සමහරේ. ඉතින් අපි ඒ දුක දැන නිසා අපි වර්තමානයේ තුල හුඟක් වෙලාවට කරන්නේ යමක් අත් ලැබෙන දෙයක් එකතු කරලා මිනිහිලා දෙනවා. ඇති දැනකට බැරි දැනකට දුර පළාතට ගෙනිහිල්ලා යන ගමන් අරන් ගිහිල්ලා දීලා එන ඕන මේක තියාගන්න කියලා. ස්ථාවරව විනාශ වෙන විදියකට ගිලමක් හදලා සංගෝපස්ථාන කර්මුදලක් හදලා මෙන්න වහන්සේලා මේකෙන් නඩත් වෙන්න කියලා මේක ප්‍රමාණවත් නැහැ. දැනට මේ ටිකෙන් එහෙම වෙන්න මට අපිට පුළුවන් වුණා කියලා මේ තවත් සිතට කරන්න ඕන කියලා. එහෙම දීලා නම් එහෙම තමයි තින් අපේ පැවැත්ම. ඒ නිසා ආමුදුරු කෙනෙකුට මුදල් ගැනීම සුදුසුදු කියලා කියලා එක පාට බැලුවම සුදුසුයි තින්. නමුත් ඉතින් වර්තමානයේ තුල යෙදිලා තියෙන කරුණු කාරණා අනුව වෙනකලා බැලුවොත් මේකට කිසියම් ඉඩක් ලබන්න වෙනවා. යම් කෙනෙකු නොකරනවා නම් මේ තමා පිළිබඳව තනුන් පිළිබඳව තියෙන අපේක්ෂාවන් සියල්ල අතහැරලා අනපේක්ෂිතව ඉන්න පුළුවන් නම් ඒක උත්තම ගුණයක්. ඒ ගුණයට අපි අගය කරනවා. ඒ ගුණයට ගරු කරනවා. යම් කෙනෙකු නොගෙන ඉන්නවා නේද. ඒක සමහර වෙලාවට කපටි අතින් ගන්නෑ. පිඟානට ගන්නවා, බේතමට ගන්නවා, කූඩේට ගන්නවා. අනිත් කෙනා ලවා අරගෙන බැංකුවට යවනවා. අපි එහෙම වංචනික නෑ, අපි විවෘතයි. දැන් මට දෙන්නවා මේ හවුලට දෙන්න කියලා කියලා ඊට පස්සේ ඒ හවුලට කියනවා නම් මම අහවල් බැංකුවට අහවල් ගිණුමට දාන්න කියනවා නම් ඉතින් ඒක වංචනිකයි. අර අතට ගත්තට වඩා ඒක වැරද්දක් තියෙනවා. බයහලක පුද්ගලයෙක් ඉතින් සමහරු නොගෙන පාවිච්චි කරන්නේ නමුත් වක්‍රව ඒ IT ඒ විදිහටම පවර ගන්නවා. ඉතින් එහෙම ආයතන රැවටෙන්න එපා. අපි කෙරෙහි කලකිරීමක් තියෙනවා. සමහරලාට ඒ අය එබඳු අය කෙරෙහි පහ වෙනවා. ඇත්තටම ස්වභාවයෙන් බැලුවොත් ඒ අය ඊට වඩා වංචනිකයි. ඒක තමන් නිවැරදි බව පෙන්නලක් තියෙනවා. නමුත් අර ක්‍රියාව අර විදිහටම වරද කරවත් තියෙනවා.
කලකිරීමම වැහුවේ හාමුදුරන් ගාවන්නේ පිළියම්බල ගියපු නෝන කෙනෙක් මට ශ්‍රී ලංකා රාමෙදි හම්බ වුණා. ඒ නෝන කිව්වා නෝන දුන්නම් මේ ළඟදී කොහමද හාමුදුරුවෝ ගියේ වැඩිපුර පස්සේ නෝන ගිහලා තියෙනවා. මේ හාමුදුරුවෝ මක් හිටියලු. ඒ හාමුදුරුවන් පොත් වගේ දුන්නලු මේ නෝනට. ඉතින් මේ නෝන සල්ලි කරලා පූජ කරන්න ගොම ඒ හාමුදුරුවෝ හාමුදුරුවෝ කළු ඒ හාමුදුරු සල්ලි අත ගන්න නැහැ කියලා. ළමෙක් ඉන්නව සල්ලි ගන්න ළමයට එනකන් ඉන්න කියලා කිව්වලු. හ්ම් හ්ම්. එපාර ඒ නෝන ටිකක් වෙලා ඉන්නකොට ඒ ළමයා ආවලු. හ්ම්. ඒ ළමයට ඒ නෝන සල්ලි දුන්නයි කිව්වා.
ඔව් ඒක හරිද? අපි ළඟ වෙලා ඉන්න අයට අපි කියලා තියෙන ඕගොල්ලන්ට මුදල් ගොයන්න අවශ්‍ය නැහැ. දැන් ඕගොල්ලන්ගේ අවශ්‍යතාව ටික මං කරනවානේ. හ්ම්. ඒ නිසා ඔය අය මේ වරද කරන්න එපා. මම ඕගොල්ලන්ව රකිනවා. ඒ නිසා ඕගොල්ලන්ට අමුතින් ගන්න ඕනේ අවශ්‍යතාවය ටික මගෙන් සම්පූර්ණ වෙනවා. දැන් මම තේරියොත් ඒගොල්ලන්ට ලැබෙන එකක් නෙමෙයි. ඒ නිසා මම මේක කරන්නම් මේකට නොයලි නොබෙදි ඔයයෝ මම රකින්නම් පරිහරණය කරන්න උපා. ඉතින් අපි මොකක්ද දෙන්නේ? අපේ ශිෂ්‍යවසින් ඉන්න අය කරන්නේ නැහැ.
ඔයක තමයි නෝනා මාත් එක්ක දැක්ලා කිව් දෙනායක ඇත්තට මේ නෝනා තුල මේක වැරදි මේ හාමුදුරුවෝ පරිහරණය කරන්නේ නැහැ කියලා. ඒ මහා නෝන මිහිනම් ආවේ නේ බණහන් ශ්‍රී ලංකා රාමෙට නම්
ආවේ. අපිට වැරදුනොත් ඒ අයටත් වැරදිනවා. මොකද ඒ අය අපෙන්නේ අපි නිසා. අපි ඒ අයගේ වගකීම නඩත්තුව බාරගෙන තමයි අපි ඒ අය ඒ විදිහට මෙහෙවන්නේ ඉක්මවන්නේ. එහෙනම් හොඳයි දැන් වෙලාව ගත වුණා නේද?
මනෝ ආයතනේ නැතු අනිත් ආයතන සරායතනේ නියෝදේ සාමාන්‍ය අපේ එදිනෙදා ජීවිතයේදී අපි අපිට මේ ඒතරම් දුරට යන්න බැරි වුණත් අර ඒ දර්ශනයත් එක්ක අපි සමහර දේවල් දකින්නේ කොහොමද කියන්නේ අවිවේකීව උනත් මේ මාර්ගයට ගැලපෙන විදිහට ඒක ටිකක්
අපි ඉන්දිය කතා කරන්නේ ඉන්දිය භාවනා සූත්‍රේ සංකතං ගෝලාරිකම් පටිසම් කන්නේ තන්තන් තන් පණිතන් යදිනු පිටාති කියලා. දැන් අපි දන්නවා නම් අපි හැමදෙස්සම මේ ආයතන හයට මොන ආරමුණ ගැටුණා අපි දකිනවා කියන තැන පෙනෙනවා කියන තැන තියෙන මොනවායි කියලා මේ ධර්ම දන්නවා නම් විශ්වාස කරනවා නම් අදහනවා නම් අපිට යම් මොහොතක මොන ලෝභ හිතක් හෝ දෝය සිතක් නේ කැමැත්ත හෝ අකමැත්ත නේන්නේ ආයතනෙට ගැටිලා මේ ලෝභ දේශ කැමැත්ත අකමැත්ත හෝ පන්නට පස්සේ හෝ හිතුවොත් මේ කැමැත්ත අකමැත්ත උපන්නේ මෙන්න මේ දෙයට සාපේක්ෂව මේ දෙයක් දෙයක් කියන දැනගැනීමට ආයෙ මෙන්න මෙතන රැවටිලා නේද කියලා මෙන්න මේ බවම ආපස්සට හිතන්න පුළුවන් නම් සායුග්ග ජීවිතේ අභිතර උපන් කැමැත්ත අකමැත්ත උමිලෙත්වානි මිලේ පියාගත්ත ඇස් අරින්න ඇරගත්ත ඇස් පියන්න කලින් මේ උපන් ලෝක දේශ කැමැත්ත අකමැත්ත ඉදිරියට යන්න කලින් කාමච්ඡන්දයකට ව්‍යාපාදයකට යන්න කලින් පාලනය කරගන්න පුළුවන් සම්පතිය. ඒ වැඩ පිළිවෙල ඕන කෙනෙකුට ඕනම වෙලාවක ඉන්ද්‍රිය භාවනා වඩන්න පුළුවන්.
ඒ සඳහා ස්වාමීන් වහන්සේ දැන් අපි මේ වෙලාවට සත් නිමිත්ත එක පාඩම ඒක සිහි කරොත් ඒක ලේසියි.
හොඳයි. සත් නිමිත්ත සිහි කරලා යන ඕගේ නතර කරගත්ත යන වේගය නතර කරගත්ත නතර කරගත්ත පමණකින් ප්‍රමාණවත් නැහැ. බලන්න ඕන අපි මේ වරදට වැටෙන්න ගියේ මෙන්න මේ ඇත්ත නොදැක්ක නිසා නේද කියලා සමාධියෙන් සමාධි කර කර අපි දහම දකින්නත් ඕන. කලින් කල සමාධි නිමිත්ත මෙනෙහි කරන්නත් ඕන. කලින් කල පග්ඝහ නිමිත්ත මෙනෙහි කරන්නත් ඕන. කලින් කල නුවණින් දැකිය යුතු දහම දකින්නත් ඕන. දැන් නුවණින් දකින දහමම බලමින් හිටියොත් වීර්යීන වෙනවා. සමාධි නිමිත්තම වඩමින් හිටියොත් මෙලි වෙනවා, අලස වෙනවා. ඒ නිසා මේවා කලින් කල මාරු කර වරින් වර බලන්න ඕන. සමාධි නිමිත්තත් වඩන්න ඕන. ඒ අතරේ වරින් වර අරමුණක මුලාවට යන තැනත් මුලා නොවෙන්නේ කොතනද කොහොමද කියලා මුලා වෙන තැන නිවැරදි කරගන්න ඒ නුවණින් දැකිය යුතු දහම පිළිබඳව විමර්ශනය ඉදිරිපත් උපන් අකුසල දුරු වීම, නූපන් කුසලයේ උපද වීම, උපන් කුසලයේ උපද වැඩි වීම කියලා දෙදෙන තැනක් තියෙනවා. තව තැනක් වෙන ওই විදිහටම නූපන් ආශ්‍රව නූපද වීම. උපන් ආශ්‍රවය දුරු කිරීම කියලා තැනක් වෙනවා. සම්බාස සූත්‍රය. එතකොට මේ ආශ්‍රව කියන වචනයෙන් හඳුන්වන දේ කුසල් ද අකුසල් ද කියලා ભેදයක් නැහැ. දෙකම එකට වැටෙනවා මේ ආශ්‍රව කියන තැනින් දක්වන තැන. දැන් එතනදී අපිට ගන්න පුළුවන් අකුසලයේ ගත්තාම කොයි දෙයකට අකුසලේනේ? කාම ව්‍යාපාදයෙන් සා සංඥා, කාම ව්‍යාපාදයෙන් සා විතර්ක, ඒ නිසා උපදින කාය වාක් කර්ම අකුසල. දැන් අපිට නූපන් අකුසලයේ උපන් අකුසලයේ කියන තැනට අයිති වෙන්නේ ඒ අකුසල පැත්ත. කුසලයේ කියන එක දෙකට බෙදෙනවා. ලෞකික කුසලය හා ලෝකෝත්තර කුසලය. ඉතින් අපි කවුරුත් ඉස්සෙල්ලා අකුසලයේ දුරු කරලා කුසලයේ මතු කර ගන්නවා. කුසලයේ මතු කරගත්ත කෙනෙකුට තමයි අධි කුසලයකට යන්න පුළුවන්කම තියෙන්නේ. සර්ව පාපයන් කරනම් පළමුව ඒ කළ යුතුයි. දෙවනුව කුසලස්ස උපසම්පදා. කුසලයේ වැඩි යුතුයි. තුන්වෙනි වයි සචිත්ත පරියෝ දපන. එතකොට සචිත්ත පරියෝ දපන සිත ආශ්‍රවයන්ගෙන් මුදවන්න පුළුවන් වෙන්නේ, අනුසේ ධර්මයන්ගෙන් නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ කුසලයේ වඩපු කෙනෙකුට. අකුසලයේ ඉන්න කෙනෙකුට නෙමෙයි. ඒ නිසා අපි පළමු කොට කුසලයේ සිට පිහිටවන්න බලන්න. අපි නිමිත්ත ඒකින් අපි මතක් කරානේ කාම සංඥා, විපාද සංඥා, විහිංසා සංඥා මේ ත්‍රිවිධ අකුසල සංඥාවන්නේ වෙන්නේ. ඒක වහගනේ නිමිත්ත පියනක් කරගත්තේ. අරමුණක් නිමිත්තක් කරගත්තේ. ඒ තුලම අපි කරලා තියෙන කුසල සංඥාව උපදවා ගත්තේ. සලායතන විරෝධී කියන තැනට ගියාම එතනදී සලායතන විරෝධී කියුවත් තාය කරන්න කියන්නේ නෑ. නෑ නෑ නෑ. ඒක තමයි ඉතල තමයි මේ වෙන්නේ. සේ වෙන්නේ. සලායතන විරෝධ වුණොත්
හරි
සාධාරණ දානෙහි
දායකත්වයේ ධර්මයෙන් මේ පරිලෝකීය ඥාතීතයි සින්ත සංසාර ජීවිතයේ සුවපත් භාවය සුදීවත්ව වාසය කරන හැම දෙනාටම සද්ධර්ම අවබෝධය ධර්ම අවබෝධය වේවා නිදුක් නිරෝගී ආයුෂ ජීවන සලසේවා කියලා ප්‍රාර්ථනාවක් ඇතුව මේකින් කමේ දායකත්වයේ දරුවා ඒ වගේම දෙවනුව මේ පින්කමේ දායකත්වයේ දරුවේ අජිත් තීරසිංහ මහත්මයා එනෝනා මහත්මිය දරුවා එහිදීද තම මේ පරලෝකීය ඥාතී තරසීම සීපත් කරලා තමයන් මෝදනා කිරීම සුදීවත් වාසය කරන වැඩි හිටි කුරු දෙමාපිය දුවා දරුවන් ආදී කවුරුන්ට හැමතෙ සිත සාන්තිය අපට ප්‍රාර්ථනා කරවා ගැනීම ඒ වගේම හැම දිනාටම වහවහා මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවක් ඇතුව මේ පින්කම මේ දායකත්වයේ දරුවා තුන් වෙනුව දෙන්නේ පරිපාසයේ නිමිනෝනා ඒ ආදරණීය මාතාව මේ පින්කමේ උදාර පින්කමේ දායකත්වයේ ධර්මයෙන් මේ ජීවිතේම මේ තුන් සද්ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් ඈතර වෙන්නට භාග්‍ය වාසනාව සැලසේවා හැදි වැඩි ගුරු දෙමාපිය ආදී නිය පරලෝකීය ඥාති වර්ගයාට සුජීවත්ව වාසය කරන දරුවන්ටත් මේ ධර්ම අවබෝධය ලැබේවා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ අපට සැලසේවා හැමතෙ ධර්ම අවබෝධය සිද්ධ වේවා කියන තුන් ප්‍රාර්ථනාවෙන් ප්‍රසාද සිත් ඇතිව ඒ උතුම් ධර්ම දානයේ දායකත්වය දරන්නට ලැබුණා.
මාලිකී නායකයන් දියණිය ආචාර්යවරට තම තාතර සෞද සත්‍යයන්ට නිදුක් නිරෝගී භාවයේ
අපාලි ප්‍රේමා විතාන දියණිය තම දෙමාපියන්ටත් ඒ ආචාර්යම්මලා ඒ වෙලෙ හිටි උතුමන්ට පවුලේ හැම දෙනාට ආශිර්වාද කරමින් සද්ධර්ම අවබෝධයෙන් ධර්ම අවබෝධයෙන් සතර දුක් වේවා ඥාන ගුණ ධන පහළ වේවා කියන උතුම් උදාර ප්‍රාර්ථනාවන් ඇතුව මේ සද්ධර්ම දානේ දායකත්වයේ දරමින් අද දවස පුරා මේ කළ දාණයට මේ තුන් ධර්ම දාණයට දායකත්වයේ දරුවා ඒ වගේම
විසින් පෙරමාතක මහත්මයා
විසින් පෙරම මාතාව ඒ ආදරණීය ස්වාමි පුත්‍රයාණන් මේ වෙන මෙතන ලංකාවේ සිටියත් එතුමාව දෙසීපත් කරගෙන එතුමාගේ නමින්ද දරුවන් වෙනුවෙන්ද මේ අද දවස පුරා සිද්ධ කළ මේ තුන් ධර්ම පින්කමේ දායකත්වයේ දරමින් දෙපාර්ශ්වයේ මේ පරිලෝකීය ඥාති වර්ගයාටත් සුජීවත්ව වාසය කරන හැම දෙනාටත් සාංසාරික ජීවිතයේ සුවපත් භාවයේ සතුටින් භාවයේ නිදුක් නිරෝගී භාවයේ සත්‍ය අවබෝධයේ ධර්ම අවබෝධයේ සිද්ධ වේවා ඥාන ගුණ ධන පහළ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ සද්ධර්ම දානයේ බාරපත්‍රි දායකත්වයේ දරන්ට යෙදෙන
සියලු දෙනාම ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේට
හොඳයි. ඉතින් යට යන යකඩ බෝලේ යට නොයාවක් ලෝකෙ තුළ ප්‍රාර්ථනා කරන හොඳයි. ගුණවත් යහපත් සත්පුරුෂ ආශිර්වාදයක් ඇත්තටම ඒ බඳු ආශිර්වාද කරන අය බණ අහන අය අතර අඩුයි. දැන් කොච්චරවත් බණ කියනවා දැන් ඒ පුරුද්ද ඒ චාරිත්‍රය අපි දැක්කේ මෙහෙදි තමයි විශේෂයෙන්ම. මේක හොඳ පුරුද්දක්. තමන්ට යමක් කියලා දුන්නු කෙනාටත් තමන්ගේ ශක්ති බලකින් ආශිර්වාද කිරීම සිත සාන්තිය නිරෝධ මාර්ග ප්‍රාර්ථනා කිරීම උතුම් කල්යාණ පුරුද්දක්. එනිසා අපි මේ වෙලාවේ යට යන දේවල් මෙයාවත්හත්හන්දි දිරණේ කැලේ වෙන එක ස්වභාවයක් නමුත් අපි තුල සත්පුරුෂ කල්යාණ මිත්‍ර අදහසක් ඇති කරගන්න එක උතුම්. එනිසා ඒ වතුන්ගේ මේ දායකත්වයේ දරු නොදරු මේ සහභාගී වෙන මේ හැම දෙනාගේම ලංකා වාසී ලෝක වාසී ගාක් දෙනෙක්ගේ කායින් ප්‍රාර්ථනාව අපි නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ඉතින් ඔබ හිතන පතනාවකින් ඒ ප්‍රාර්ථනාවන් ඉටු වෙලා අපට තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ලැබුණොත් ඒකේ ලාභය ලෝකයටයි.
එනිසා අපි අපේක්ෂා කරනවා තවත් අපි දැන් ලෝකෙට කියා දෙන්න ලෝකයේ තුල මේ ධර්මයේ නොනැසී පවතින පරතුරක් හදලා තියන්න. ඒ තා බුදුහාමුදුරුවෝ ආරාධනා කරාම පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මගේ භික්ෂුව මහන්සියලා ධර්ම දාන විනයදර වික්ත විසරද වෙනකම් මම පිරිනුවම් පාන්නේ නැහැ මාරියෝ කියලා. ඒකවල කියනවා වහන්සේ භික්ෂුන් වහන්සේලා දැන් වික්ත විසරද කියන්නේ නැහැ මගේ භික්ෂුණීන් වහන්සේලා වික්ත විසරද වෙනකම් පිරිනුවම් පාන්නේ නැහැ. සාමීන වහන්සේගේ භික්ෂුණීන් වහන්සේලා දැන් ධර්ම දරා විනයදර වික්ත විසරදයි. නැහැ මගේ උපාසක පිරිසත් ධර්ම දරා විනයදර වෙන්න ඕන. ධර්ම කටක වෙන්න ඕන. එතකම් පිරිනුවම් නැහැ සාමීන වහන්සේගේ උපාසක පිරිසත් දැන් බොහොම ධර්ම දරායි. නැ මගේ උපාසිකාව පිරිසත් දශම දරයනකම් ඒකට මාරය කියන සාමිනිය වහන්සේගේ අහවල් උපාසිකාව බොහොම ධර්මදරයි විනය දරයි වික්තයි විශාරදයි. එහෙම කිව්වට පස්සේ උන්වහන්සේ මාරයගේ බාර ආරාධනා බාර ගන්න. ඉතින් අපිත් අපේක්ෂාව තියෙන්නේ මේ අපි දුකසේ ගැන අවබෝධ කරගත්ත මේ ධර්මය අපි කීප දෙනා මේ ලොවින් සංගන්නට ප්‍රථම නැවතුණු ලෝකයේ තුල මේක නැමැති පවතිනට යම් පිළිසක් හදා තියෙනක ඒ තාක් නිදුක් නිරෝගී භාවයෙන් සිටු ජීවනයක් ලැබෙනවා නම් හොඳයි අපි අමුතු ප්‍රාර්ථනා කරමු. තුමන සාදුකාරය සාදුකාරය එහෙමනම් අද දවසේ උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙන අපි හැමදෙනා විසින් මේ සිද්ධ කරගත් උතුම් තින්කම අපි හැම දිනකටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් සාන්ත සුන්දර නිර්වාණ සාන්තිය පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රී නාතු නිබ්බෝසතරන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන මාමක උපකාරක දීවිරාජ සමෝහයාටත් සිංහයිති වේවා දිවිතුරු වැඩිවීම වේවා පතන ගෝධීන් අමාමහ නිවනින් සනසෙත්වායි සාදු කියලා. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරූපින් උතුම් නමින් විශේෂයෙන් මේ පරලෝකීය මෞර්තිය සහෝදර ගුරුවර ආදී ජන්තා ඥාති හිතයිසීන් වේනම් ඒ සෑම සියලු දෙනාටත් ඔබා පැහැම දෙනා නමින් මේ පරලෝකීය සීකට යුතුමෝපිය ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත සියලු ඥාති හිතයිසීන්ට මේ ස්ථානයේ ආරම්භ කොට වදාළ ඇල්ලේ චන්දවිමල සාමීන් වහන්සේටත් මෙහි දායකත්වය දරා මියගිය ඥාති වර්ගයාටත් මේ පින්කමේදී මහත් වූ ආශිර්වාදයක් කොට මේ පින්කමට දායකත්වය මේ පින්කමට අනුග්‍රහය මූලිකත්වයේ අනුශාසකත්වයේ සලසමින් කටයුතු කළ අපේ මෙත්තේ සාමීන් වහන්සේ සාසන රතන පණිතාමුදුන් වහන්සේ අපේ නායක හඳුරන් වහන්සේ සාදී වහන්සේලා නමින් දෙමින් පරිලෝකීය සියලු ඥාතීතයි සී ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට මේ පින්වත්පත් වේවා සංසාර ජීවිත සුවපත් වේවා සතුටපත් වේවා කියන කාරණා පදහසින් මේ පරලෝකීය සියලු ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කරන්නට සාදු නාමයක්. ඒ වගේම විශේෂයෙන් මේ පින්කමේදී අපි සලකන ආශිර්වාදය කළ යුතුයි. මේ බඳු ධර්මලාභයක් ඔබට ලබන්නට අවස්ථාව සලසා දුන්නේ අපේ ගෞරවනීය සාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම නිසා. ඉතින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම නොලැබෙන්නට මේ අවස්ථාව නොලැබී යන්නට තිබුණා. ඉතින් අපි පළමු කොටේ ලාභයේ ධර්මලාභය උදා කර දුන්නේ සාමීන් වහන්සේලාට. ඒ වගේම මේ ගත කළ දින 10 තුළ බොහෝම සෙනෙහසින් අපිව රැක බලාගත් අපේ අවශ්‍යතාවයන් සියල්ල ඉටු කර දෙමින් පාත්‍රයේ පිඟාන කෝප්පෙ පවා හොදා දෙමින් කිසිදු අඩුවක් පාඩුවක් නැතුව බොහෝම ආදරෙන් අපිව රැක බලාගත් අපේ සාසන වතුනාමගේ පිනායක ආමඳුරෝ වැඩිහිටියන් වහන්සේලාට නෙමෙයි මම බාල කෙනා ඒත් මගේ සියලු කටයුතු කිසි අඩුවක් නැතුව උන්වහන්සේලා ඉෂ්ට කළා අපි වෙනින් ඒ කළ උපකාර පිළිබඳවත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන කුත වේදී වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ විශේෂයෙන් මේ සියලු ගුණ යහපත් කරන උපකාර සිහිපත් කරලා ඔබටද මේ ධර්මලාභය ලැබීමට උපකාර වෙච්ච අපටද මේ ධර්ම දාන දෙන්නට අවස්ථාව සලසා දුන්නා. උන්වහන්සේලාට බුද්ධ ආදී රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් සුවිසි අනන්ත ගුණ බලයෙන් සියලු යහපත් සාන්තිය සහනේ සැලසේවා. නිරුක් නිරෝගී භාවයේ චිර දීවනයේ සිද්ධ වේවා. සියලු බාධක මගහැරී වහවහ ශ්‍රවණ ඵල උදා කරගෙන සසර දුක් අතරින් නිතර වන්නට භාග්‍ය වාසනාව සැලසේවා. ඉතින් මේ කාලයේ තුල අපිට රෝගී යෙකු හැටියට භික්ෂුවක් හැටියට රෝගීෙකු හැටියට ගිලානෝපස්ථානේ සංඝෝපස්ථානයන් හැටියට මේ කාලය තුළ බොහෝ දේ කැපවීමෙන් මේ බොහෝ පින්වතුන්ගෙන් යම් යම් ප්‍රත්‍යෝපකාරයන් සිද්ධ වුණා. නොයෙක් නොයෙක් අවශ්‍යතාවයන් සම්පාදනය කළ සපුරා දුන්නා. ඉතින් ඒ විශේෂයෙන් ඒ අවශ්‍ය ගිලනුන්ට අවශ්‍ය කරන ප්‍රතිභාසකම් සලසා දෙමින් අවශ්‍යතාවයන් අඩුපාඩුකම් හඳුනා ගනිමින් ඒ ඒ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා අවශ්‍ය කරන උපකරණ ආදී පවා සලසා දෙමින් පූජා කරමින් ඒ කරන ලද ප්‍රත්‍යෝපකාරයන් පිළිබඳව කළ ගුණ සලකමින් ඒ කළ උපකාරයන් පිළිබඳව මේ වෙලාවේදී විශේෂයෙන් උත්තරීදීත්වයේ දක්වමින් ඒ කළ ඒ උතුම් සංඝ පූජාවන් ගිලාන උපස්ථානයන් පිළිබඳව අගය කරමින් ඒ සඳහා අපි මේ වෙලාවේදී බඳු කටයුතු වල යෙදෙන හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන ආශිර්වාද කරන නිදුක් නිරෝගී භාවය සතර සරණතුරු හැම කල්දීම ලැබේවා සැලසේවා. සංසාර රෝගයෙන් නිතරවන්නටද මේ ගිලාන උපස්ථාන පින්කම උපනිශ්‍රේ වේවා. ඒ වගේම පොදුවේ අපි හැම දිනාට පෙරිය ලුගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල් වල සෑම සියලු දෙනාට විශේෂයෙන්ම අද දවසේ දායකත්වයේ ධර්මින් මේ පින්කමේ බාරකාරත්වයේ ධර්මින් ඔබට මේ සද්ධර්ම ලාභය ලබන්නට මඟ සැලසුවේ දායක පින්වතුන්ට මේ පවුල් වල හැම දිනාටම මේ බලාපොරොත්තු වන ආකාරයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත අභිවෘද්ධියේ දියුණුව ආරක්ෂා රකවරණය සැලසේවා. පවුල් වල දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආගමික කටයුතු රැකී රක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා තියුණු වේවා සඵල වේවා. යහපත් සම්මයක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමුදු වේවා. මේ භයංකර විසුණු ගෝර සංසාර කතරින් එතර වෙනතු නරකාදී දුගති බයකට සාවිපාසාදී දුකකට දුස්තු දුර්ගන ඇසුරකට පත්න වේවා. මේ මොහොතේ පටන් වේ උතුම් සද්ධර්ම ලාභී අනන්ත ගුණ බලානුභාවයෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කරන්නටම අවස්ථාව ලැබ තව තවත් දහම් මගට කුසල් මගට යොමු සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමානි වංශයේ කල්ම දේවාම පිහම දෙනාට අභිවාදන සීලස නිත්තං අද්ධාපචයෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සම්ච්ඡති.
සීලවන්තං කුලවන්තං පුඤ්ඤක්ඛේතං මනුෂ්‍යං සීලවන්තං කුලවන්තං පුඤ්ඤක්ඛේතං මනුෂ්‍යං
නමෝ තස්ස භගවතු
भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य
बुद्धं शरणं गच्छामि
धम्मं
शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणिः सिक्खापदं समाद्यामि अन्नदान वीरमणिः सिक्खापदं समाद्यामि कामेषु मिथ्याचारा वीरमणिः सिक्खापदं समाद्यामि मुसावादा वीरमणिः सिक्खापदं समाद्यामि सुरामेरय मज्जपमादट्ठान वीरमणिः सिक्खापदं समाद्यामि त्रिशरणेन सद्यं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा प्रमादेन सम्पादेत् Thank you.